කටයුතු අටහවුදුරන් වහන්සේගේ නවසරයි සද්ධර්ම ශ්‍රවණා විලාසේ සදහවතුනේ බුද්ධිමතුනේ පින්නතුනේ මේ වර්ෂයට නියමිත අවසාන පොහොය දිනේ නිමිති කරගෙන උදුවත් පොන් පොහොය දවස තුල කැමරා ශ්‍රී ලංකා බෞද්ධ විහාරය මගින් සූදානම් කරන්නට යෙදුණු සදහම් අනුශාසනාව සමගිනොයි ඔබ මේ අයුරින් සම්බන්ධ වී සිටින්නේ. ඉතින් මේ අනුශාසනාවට අපේ ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුණු සාමීන්ද්‍රපාදයන්න් වහන්සේ අප සමග මේ වෙන විට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධව සිටිනවා. උන්වහන්සේ අපි කලින් විහාරස්ථානයට වැඩම කරලා අනුශාසනාව සිද්ධ කරන්නට කටයුතු සංවිධානය කරගෙන හිටියා. පැවති කාරණාවන් පදනම් කරගෙන අපි මේ අයුරින් අන්තර්ජාලයෙන් අනුශාසනාව සිද්ධ කරන්නට කටයුතු සංවිධානය කරගන්නට යෙදුණා. ඉතින් මේ පින්කමට අපිට ගරු කටයුතු අත්තදස්සී ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට ආරාධනා කරන්නට කියන ඉල්ලීම සිද්ධ කරන්නට යෙදුණේ අපේ රංජිත් ගජනායක මහත්මා, ඉන්ද්‍රා ගජනායක නෝනා මහත්මිය ඒ දෙපළ විසින්. ඉතින් ඒ අනුව අපේ හාමුදුරන් වහන්සේව සම්බන්ධ කරගෙන මේ ආරාධනාවන් සම්පූර්ණ කරගෙන අද දවසේ මේ අයුරින් ඔබ සැම වාසනාවන්ත වුණා උන්වහන්සේගේ අනුශාසනාවත් සවන් දෙන්නට මේ පුන් පොහේ දවසෙහි. ඒ අනුව විහාරස්ථානයේ වෙනුවෙන් දායක සභාව ඇතුළු පින්වත් දායක සියලු දෙනා වෙනුවෙන් අද දවසෙහි අපිට මේ අනුශාසනාව සිදු කර දීම උදෙසා සම්බන්ධ වන්නට යෙදෙන ගරු කටයුතු ඉලුකේ ගම අත්තදස්සී ස්වාමීන්ද්‍රපාදයන්න් වහන්සේ අපි ගෞරවයෙන් යුතුව වැඳ නමස්කාර කරමින් පිළිගන්නා ගමන් උන්වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අප කෙරෙහි අනුකම්පා කාරුණික මනසින් යුක්තව ඔබ සැමගේ සදහම් නුවණ තව තවත් සුසංවර්ධනය වීම පිණිස අවැසි අනුශාසනාවත් සිදු කර දෙන ලෙසට අවසරය පන්තාඳුරණේ.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. යේන අනුප්පන්නාවා අකුසලා ධම්මා උප්පජ්ජಂತಿ, උප්පන්නාවා කුසලා ධම්මා පරිහායಂತಿ. යතෛදං භික්ඛවේ ප්‍රමාදෝ, පමත්තස්ස භික්ඛවේ අනුප්පන්නා චේව අකුසලා ධම්මා උප්පජ්ජಂತಿ, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායಂತಿ. ඔස්ට්‍රේලියාවේ කැම්බරා නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ පෝය නිමිති කරගෙන සිද්ධ කරන වැඩසටහන ගෞරවනීය අපේ සෝරත ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් අද දින සම්බන්ධ වෙලා ඉන්න විහාරස්ථානයට පැමිණිලා ඉන්න හැම දෙනාමත්, ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ සහසම්බන්ධ වෙමින් මේ ධර්ම දානමය කුසලයට ධර්මඥානයේ දිනු කර ගැනීමට සහසම්බන්ධ වෙලා සිටින සියලු දෙනාම මතක් කරමින් ගෞරවනීය විහාරස්ථානයේ සෝරත ස්වාමීන් වහන්සේගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. අද දින මේ හැම දිනාටම ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් පිදක් මේ හැම දෙනාගේම ධර්මඥානය උදෙසා සංසාර දුක නිවීම සඳහා පිටුවහලක් වෙන ධර්මානුශාසනාවක් පැවැත්වීමට. ඉතින් පින්වත්නි, මං අද වටිනා දහම් කාරණාවක් මාතෘකා කළේ ඇත්තටම මේක සියලු සත්‍යෝන්ටම ඉතාමත් වටිනා, විශේෂයෙන් මේකේ වැදගත්කම බෞද්ධ වන අපි හැමට තමයි තේරෙන්නේ. ඉතින් ජීවිතේ අර්ථවත් කරන්න, ජීවිතේ සැපවත් කරන්න, ඒවගේම සුගති පරායන වීම සඳහා, චිත්තේ සංසිඳීම සඳහා හේතු වන ඉතාමත් වටිනා ධර්මකාරණාවක්. ඉතින් මා මාර්තුකා කර ගාථාව ඒකට හා සම්බන්ධ දහම් කාරණාවක් තමයි අංගුත්තර නිකායේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් පාඩයක්. මේ ධර්ම කාරණාව මතක් කරන්න මං මාර්තුකා කරගත්තා. ඔබට ඉස්සරෝම මං මේ දහම් පාඩේ අර්ථ විවරණය කරලා ඊට පස්සෙ මං ධර්ම කාරණා ටික පැහැදිලි කරගෙන යන්නම්. ඔබට මං මාර්තුකා කරේ නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාව අකුසල ධම්මා උපජ්ජಂತಿ උප්පන්නාව කුසල ධම්මා පරිහායಂತಿ යත ඉදං ප්‍රමාදෝ. මහණෙනි, යමක් හේතු කොටගෙන සත්‍යයට බොහෝ අනර්ථයේ පිණිස පවතින, හානිය පිණිස පවතින, එනම් යම්සේ නූපන් අකුසල ධර්මිය උපදිනවාද, උපන් කුසල ධර්මියෝ වෙසසින් පිරිහීමට පත්වෙනවාද, මේ ප්‍රමාදය තරම් පුද්ගලයාට හානි කරන අනර්ථය පිණිස පවතින තවදු එක ධර්මයක් මං මේ බුදු වැසින් දකින්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ප්‍රමත්තස්ස භික්කවේ අනුප්පන්නාචේව අකුසලා ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාච කුසලා ධම්මා පරිහායං. මහණෙනි, ප්‍රමාද වූ කෙනාගේ නූපන් අකුසල ධර්මයෝ නිරන්තරයෙන් උපදිනවලු, උපන් කුසල ධර්මයක් තියෙනවා නම් ඒක නිතර නිතර ක්‍රමක්‍රමයන් පිරිහීමට යනවලු. ඉතින් මේ ප්‍රමාදය කියන වචනය හා අප්‍රමාද කියන වචනය, මේ දෙක ඔවුනොන්ට විරුද්ධ ධර්මයක්. එතකොට අප්‍රමාදය කියලා කියන්නේ සිහියට කියන නමක්. සිහියෙන් යුක්තව ජීවත් වෙන එකට අපි අප්‍රමාදය කියලා කියනවා. ඒකේ විරුද්ධ ධර්මයේ තමයි ප්‍රමාදය. ඒ කියන්නේ සිහි මුලාවෙන් යුක්තව ලෝකේ කටයුතු කිරීම. ඉතින් අන්න මේ ප්‍රමාදය මුල් කරගෙන ඒ ප්‍රමාදයෙන් මිදීමට උපකාර වෙන ඒ අප්‍රමාදයේ හෙවත් සතිය පිළිබඳව තමයි මම අද මේ හැම දිනාටම ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරන්න උත්සාහවත්. මේ සතිපට්ඨානේ කියන ධර්මය මේ ශාසනයේ මුදුම්මල් කඩබඳු, මේ දහම් හදවත බඳු උතුම් ධර්ම කාරණාවක්. ඉතින් මං හිතන්නේ බෞද්ධ අපි හැමෝම මේ සිහිය, සතිය, සතිපට්ඨානේ කියන කාරණාව අහලා තියෙනවා. නමුත් අද මම මේ සතිපට්ඨානය තුල අපිට විවරණේ නොවුණු ඒ වගේම අලුත් දහම් කාරණා ටිකක් ජීවිතයට එකතු කරගන්න පහද දෙන්න තමයි මගේ අරමුණ වෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රමාදය කියලා අදහස් කරේ අපි මේ ගෙදරට වෙලා නිකන් මොහේ කාලා බීලා ඉන්න එකට නෙවෙයි. ලෝකේ බොහෝ අය විවහාර කරන්නේ මේ ප්‍රමාදය කියලා කියන්නේ ඔහේ නිකන් ඉන්න එකට, කම්මැලිකමින් ඉන්න එකට. නමුත් බුද්ධ ශාසනයේ ප්‍රමාදය කියලා කියන්නේ ඒක නෙවෙයි. ලෝකේ මොන දේවල් කරත්, මොන කටයුතු කරත්, ඕන ලෝකේ ඕනම උසස් තනතුරු කරමි, රැකී රක්ෂා කරමි කෙනෙක් කටයුතු කරත්, නමුත් එයා ඒ හැම දෙයක්ම කරන්නේ සිහි මුලාවෙන්, මුලා සහිතව නම්, උපන් රාගයේ, උපන් දේසේ, උපන් මෝහය වැඩෙන විදිහට නම්, තමන් තුළ හටගත් අකුසලය ඔහු හඳුනන්නේ නැත්තම්, ඒ වගේම කුසලය උපදවා ගන්න ඔහුගේ උත්සාහයක් නැත්තම්, තමන් තුළ හටගන්න ද්වේෂය, ඊර්ෂ්‍යා, මදමානිය තමන්ට වැටහෙන්නේ නැත්තම්, ඒ වගේම තමන් තුළ උපදින හොරකම් කරන, කේලම් කියන, බොරු කියන, සත්තු මරණ, හිස් වචන කතා කරන ආදී මේ අකුසල සීලය එහෙම නැත්නම් ශික්ෂාපද බිඳීම පිළිබඳව හෝ තමන්ට අවධානයක් අවබෝධයක් වැටහීමක් නැත්නම් මෙන්න මේ කරුණු කාරණා නොදැන මේ පිළිබඳව අවබෝධයක් නැතුව ලෝකෙ තුල කොයි ආකාරයෙන් ජීවත් වුණත් ලෝකෙ සුල තරණතුරු තාන්න දරමින් රට රාජ්‍ය පාලනය කරමින් උසස් රැකියා කරමින් කටයුතු කරත් මේ ශාසනය කියන්නේ එකට ප්‍රමාදය කියලා. ඒ හේතුව ඒ පුද්ගලයාගේ නිරන්තරයෙන් අකුසල ධර්මියෝ වැඩෙන නිසා. රෑ දවල් දෙකේ අකුසල ධර්මියෝ වැඩෙනවා මේ සිහිය නැති කෙනා තුළ, ප්‍රමාදය වූ පුද්ගලයා තුළ. බුදුරජාණන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවා මහණෙනි අකුසල රාශිය කියලා කියනවා නම් මේ පංච නීවරණයට පිළිබඳ කිය යුතුයි කියලා. කාමච්ඡන්ද ව්‍යාපාදය තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන්ට මනාකොට කියනවා නම් අකුසල රාශියක් අකුසල ධර්ම රසක් කියලා කියන්න පුළුවන් කියලා කියනවා. කුසල රාශිය කියලා කියනවා නම් මේ සතර සතිපට්ඨානෙට කිය යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් නිරන්තරයෙන් සිහියෙන් යුක්තව කටයුතු කරනවා නම් ජීවත් වෙනවා නම් ඇත්තටම යා තුළ හැම මොහොතෙම ඔහුගේ මනස කුසලයක් තුළ පවතිනවා. ඊට හේතුව තමයි පින්වතුනි මේ සිහිය යම් හිතක තියෙනවා නම් අපි යම් සිතින් කයින් වචනෙන් කටයුතු කරනකොට මේ එහෙම නැත්නම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස අපි තුළ ක්‍රියාත්මක වෙනකොට ඒ හැම මොහොතකම අපේ තුළ සිහිය තියෙනවා නම් ඒ හැම හිතක්ම කුසල් සිතක්. කවදාවත් මේ සිහියෙන් තොරව කුසල් සිතක් නිර්මාණය හටගන්නේ නැහැ. ඒ වගේම යම් හිතක සිහිය නැත්තම් ඒ එකදු සිහිය නැතු එකදු සිතක් කුසල් සිතක් වෙන්නේ නැහැ. ඒ හැම එකක්ම ඒ තුල රාගදේශ නොතිබෙන්න පුළුවන්. නමුත් අවිද්‍යාව මෝහය කියන කාරණාව අරමුණේ මුලා වීම කියන කාරණාව හෝ අනිවාර්යෙන් එදෙනවා. ඉතින් ආනේ නිසා මේ සිහිය දියුණු කරගත්තු නැති මනසක් තමන්ට පුදුමාකාර හානියක් අනර්ථයක් වන මනසක්. ඒක හරියට අපි ඇස් දෙකක් නැති මිනිස්සෙක් වගේ. එහෙම නැත්නම් ආලෝකයක් නැතුව අපි අඳුරේ ගමන් කරන කෙනෙක් වගේ තමයි මේ සිහිය නැතිකම කියන එක. ඔබද පින්වතුනි මේ සිහියෙන් තමයි සියලු අර්ථය සිද්ධ කරලා තියෙන්නේ. සතීච කෝහං භික්කවේ සබ්බත්තිකං වදාමි. එන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි මේ සතිය කියන්නේ පුද්ගලයාට සියලු අර්ථය උදා කරලා දෙන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ආන් ඒ නිසා කෙනෙක් මේ සිහිය කියන එක තියෙනවා නම් ඔහුට සියලු අර්ථය සම්පාදනය කරලා දෙනවා. ඉතින් අන්න ඒ නිසා පින්වතුනි සතිය නැති හැම වෙලාවෙම එයා තුල රාග දේශ මෝහ වැඩෙනවා, අකුසල කර්ම සකස් වෙනවා, කෙලෙස් සකස් වෙනවා, උපාදාන සකස් වෙනවා, ආශ්‍රව වැඩෙනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. අද පින්වතුනි මේ දහමක් නැති දහමක් පුහුණු නොකරන බොහෝ අයගේ ජීවිත ගත්තාම මේ තුල තමයි පවතින්නේ. හැබැයි කවුරුත් දන්නේ නැහැ තමන් තුල රෑ දවල් දෙකේ අකුසලයේ වැඩෙනවා, උපාදානයේ වැඩෙනවා, සංයෝජන වැඩෙනවා, නීවරණ වැඩෙනවා කියලා. එයා නුවණින් බැලුවේ නැත්තම් හෝ තමන්ගේ ජීවිතය ගැන දන්නේ නැත්තම් එයා ඒක දන්නේ නැහැ. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි තමන්ට මරණාසන්න මොහොතේදී මේ මුලා බව ඉතිරිපත් වෙලා තමන්ගේ හිතට අකුසල විතර්ක ඇවිල්ලා තමන් දුගතියට වැටෙන්න හේතු වෙනවා. ඉතින් ඒ නිසා ඒ බඳු ජීවිත අපි කොතෙකුත් දැකලා තියෙනවා. මේ සිහිය දියුණු නොකිරීම නිසා අවසාන කාලයේදී එයාලගේ සිහි කල්පනාව නැති වෙනවා. එයාලට තමන්ට තමන්ගේ ඉන්න ඥාතීන්වත් ළඟම ඉන්න අයවත් තමන්ට මතක නැති තත්ත්වයට පත් වෙනවා. කල්පනාවක් නැති වෙනවා. තමන් කරපු කියපු දේවල් සිහි කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. අර සිහි කල්පනාව නැති වුනහම එයාට මරණාසන්න මොහොතේ කොයි දෙයක් ඉදිරිපත් වේද කියලා අපිට කියන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනාකොට සිහිය දියුණු කරපු කෙනාගේ මේ කය කොයි තරම් දුබල වුණත් කොයි තරම් මේ කය මහලු බවට පත් වුණත් එයාගේ සිහිය අර වගේ විකල් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඒ නිසා ඇත්තටම අපේ ජීවිතවල එබඳු අවදානමක් අපි තුල තියෙනවා. ඒකාන්තයෙන් නිවන් නොදැක්කොත් අපි හැමෝටම උපතක් තියෙනවා. සංසාර ගමන පිළිබඳව අපිට කොච්චර දුර ගමන් කරන්න වේද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද සිහිය දියුණු කරේ නැත්තම් අද අය අපිට මේ උතුම් සිහිය දියුණු කරන්න අය අවස්ථාවක් කවදාවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ සිහියේ වැදගත්කම පිළිබඳව හා සිහිය කියන්නේ මොකද්ද? අපි සිහිය දියුණු කරගන්න කොමක්ද කල යුත්තේ? අපි සිහිය කියන එක හඳුනාගන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණා පිළිබඳව අපිට ඉතින් අර මේ එහෙම ඒ පිළිබඳව අපි අද කතා කරමු. ඉතින් ඒ තුළ අපි දැනගත යුතු වටිනා දහම් කරුණු ටිකක් තියෙනවා. ඉතින් ඒක අපි කතා කරමු. ඇත්තටම සතිපට්ඨාන සූත්‍රය ගත්තාම බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන දේශනා කරන කොටත් සිහියේ වැදගත්කම සිහි ආනිසංස පිළිබඳව කියලා තමයි සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරන්නේ. ඒ හේතුව තමයි ඕනම කෙනෙක් යම් දෙයක වටිනාකමක් දැක්කොත් ඒ දේ තමන්ට ලං කරගන්න උත්සාහවත් වෙනවා. ඒක අපි භෞතික ජීවිතයේ තුල වුණත් දන්නවා. යමක් තමන්ගේ භෞතික ජීවිතයට ආර්ථික වශයෙන් මිලමුදල් වශයෙන් වටිනවා නම් එයා ඒක කොහොමරි ලබා ගන්නවා. ඉතින් ආන් ඒවයි බුදුරජාණන් වහන්සේ මේ නිකම්ම මේ සතිපට්ඨානය කියන එක දේශනා කරේ නෑ. එහෙම කරා නම් ඒකේ වැදගත්කම කෙනෙකුට හම්බෙන්නේ නෑ. සා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනකොට පටන් ගන්නෙම ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි මේ එකම මගයි කුමක් සඳහාද සත්තානං විසුද්ධිය සත්වයන්ගේ පිරිසුදු බව පිණිස පිරිසුදු බව කියේ මොකද්ද මම අර ඉහළ කතා ඉහතින් කතා කළ ආකාරයට මේ අකුසල ධර්මයන්ගෙන් අපේ හිත වලකලා කුසලයේ තුල පැවැත්වීම ඉතින් මේ කුසලය තුළින් තමයි තමන්ගේ කෙනෙකුගේ හිතක් පිරිසුදු වෙන්නේ ප්‍රභාස්වර වෙන්නේ. අර නොදන්න දේ දැනගන්න, නොදන්නා ධර්ම කාරණාවන් දැනගන්න, ඒ වගේම අපේ හිත අකුසලයෙන් රැකගන්න මේ කුසල් සිත කියන එක බොහෝ උපකාරයි. ඉතින් ආන් ඒ නිසා මේ පිරිසුදුකම ඇති කරගන්න මේ සතිපට්ඨානේ උපකාර වෙනවා. සිහිය නැති කෙනාගේ මේ පිරිසුදුකම ආරක්ෂා වෙන්නේ නැහැ. මොකද හිත සිහියෙන් ඉන්නවා නම් එයා හැම වෙලාවෙම කුසලයේ තුල ඉන්නේ. තරහක් එනකොට සිහිය තියෙන කෙනාට තමන් තුල තරහක් ආවා කියලා දැක ගන්න පුළුවන්. අන්න එතකොට අර හිත අපිරිසුදු වෙන්න යන හිත වහාමහු නතර කරගන්න. තමන් තුල බොරු කියන්න, කේලම් කියන්න, පරුස වචන කියන්න, හිස් වචන කියන්න හිත උපදිනකොටම එයාගේ අර සිහිය ඉදිරිපත් වෙලා එයාගේ හිත අර අපිරිසුදු වෙන එක වළක්වලා හිත සිහියෙන් අර හිත කුසලයේ තුල ඒක වළක්වනවා. ඉතින් ආන් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ සතිපට්ඨානෙ සිහිය පිහිටුවා ගැනීම සත්වයන්ගේ පිරිසුදු වීම පිණිස හේතු වෙනවා. ඊට පස්සේ සත්තානං විසුද්ධිය ශෝක පරිද්ධවානං සමතික්කම බලන්න ශෝකය කියලා කියන්නේ මොකද්ද? ඇතුළත දැවෙන බව, ඇතුළත පිච්චෙන බව. මේ වගේ දේවල් මේ ලෞකික ජීවිතයේ ගත කරනකොට බොහෝ දෙනාට නිතර අත්විඳින වෙන දේවල් මේ ශෝකය කියන එක. සුපරිද්දවානම් කියන්නේ ගුණ කිය කියා හඬන බව, කෑ ගහන බව, වැළපෙන බව තමයි පරිදේවේ කියලා කියන්නේ. ඒකට ශෝක පරිද්දවානම් සමතික්කමයි. අර සියලු ශෝකයන් පරිදේවයන් සම්පූර්ණයෙන්ම නසලා දානවා, සමතික්‍රමණය කරනවා. ඉතින් අපේ එදිනදා ජීවත් වෙනකොට අපි අකමැති දේවල් ලැබෙනකොට කැමති දේවල් අපින් අහිමි වෙනකොට අපි නෑදෑවන් හිතමිත්‍රයන් වෙන්න පුළුවන් තමන්ගේ රස්සාව තුළ ජීවිතය තුළ ගත කරනකොට මේ වගේ නොයෙක් ශෝක පරිදේවයන්ට අපි හිත ලක් වෙනවා. අන්න සතිය තියෙන කෙනා ශෝකයක් එනකොට දුකක් එනකොට යස් සිහියෙන් කල්පනා කරනවා මොකද්ද? තමන් මේ අරමුණ තුල මුලා වෙච්ච නිසා අපි ඇතැම් අරමුණු උපාදානෙන් ආසාවෙන් ගත්ත නිසා ඒවා අහිමි වෙනකොට නේද මේ මන් තුල ශෝකය පරිදේවය ආවේ. මං මේ දේවල් ලෝකේ ඒ භෞතික දේවල් ඉඩ කඩන් යාන වාහන ගෙවල් දොරවල් ආදී මේ භෞතික දේවල් මං දැඩිව උපාදානය කරගත්ත නිසා නේද මන් තුල මේ ශෝකය හටගන්නේ. මගේ ඥාතීන්, මගේ රස්සාව, මගේ කීර්ති ප්‍රශංසාව, මගේ දේපල ඉඩකඩම් ආදී වශයෙන් අන්න මේ විදිහට මේවා තුලින් තමයි අපිට මේ ශෝකය පරිදේවය පැමිණේ. අනර සිහිය තියෙන කෙනා ඒ ශෝකය පරිදේවේ එනකොට මෙයා දන්නවා තමන් මේ අරමුණ වරදවා ගත්ත නිසා, අරමුණේ දැඩිව බැඳුන නිසා නේද ශෝකය එන්නේ. හැබැයි සිහිය නැති කෙනා ඒ ශෝකය යම් අරමුණක් නිසාවනම් ඒ අරමුණම එල්ලෙලා ඒ අරමුණේ මෙල්ලෙලා හඬනවා, වැළපෙනවා, කෑකෝ ගහනවා. දැන් යමක් අල්ලා ගැනීම නිසා ශෝකය පරිදේවය ආවනම් එයා ඒකෙම එල්ලෙලා ඒකෙන් මිදෙන්න කියලත් උ ඒකෙමයි එල්ලෙන්නේ. එබඳු අරමුණම හොයනවා. ඉතින් එයාට කවදාවත් ඒ ශෝකයෙන් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. අන්නේ නිසා මේ සතිපට්ඨානයේ සිහියෙන් ඉන්න කෙනාගේ ශෝක පරිදේවේ නැති වෙනවා. ඊළඟ දුක්ඛ දෝමනස්සාණං අත්තගමාය. දුක් දෝමනස්. දුක කියලා කියන්නේ අපි තුළ ඇති වෙන කායික දුක්. ඒවට කියන දුක්ඛය කියලා. දෝමනස්සේ කියලා කියන්නේ මානසිකව ඇති වෙන දුක්. එතකොට කායිකව මානසිකව ඇති වෙන සියලු දුක් සිහියෙන් ඉන්න කෙනා නැති කරලා දානවා. දුක්ඛ දෝමනස්සාණං අත්තංගමාය. දුක් දෝමනස් වලින් මිදීමට මේ සිහිය කියන එක උදව් වෙනවා. ඉතින් එතකොට අපි විඳින දුක් දෝමනස් වලින් අපි වැඩි හරියක් විඳින්නේ දෝමනස්. මොකද දුක් කියලා කියන්නේ කායිකව ලැබෙන දේවල්. කායිකව ලැබෙන දුක් වලට තියෙන්නේ අපිට මේ කයට ගැටීම නිසා ඇති වෙන දුක විතරයි. කයට මොනවහරි හේ බින්දීම නිසා කයේ මොන හරි අනතුරක්, තුවාලයක් හෝ පහර දීමක් හෝ මේ කයේ ලෙඩක් දුකක් ඇති වෙච්ච වෙලාවට මේ කායිකව ඇති වෙන දේ විතරයි දුක්. අනිත් ඔක්කොම අපිට ඇහැන් රූප දකිනකොට, සද්දයක් අහනකොට, ගන්ධයක් රසයක් දැනෙනකොට, අපිට මනසින් අරමුණු දැනෙනකොට, හිතට අරමුණු සිහි වෙනකොට, අපි මනසින් අතීත අනාගත වර්තයෙන් අරමුණු ගනිමින් කටයුතු කරනකොට අපි තුල එන කනගාටුව, ශෝකය හැම එකක්ම මානසිකව ඇති වෙන දුක්. ඇහින් රූපයක් බලලා ඒ රූපයේ වරදවා අරගෙන ඒකේ දැඩිව ඇලීම නිසා ඒක අහිමි වෙනකොට අපිට ශෝකය එනවා. ඉතින් මේ වගේ මේ මානසිකව ඇතිවන සියලු දුක් දොම්නස් දෝමනස්යන් නැති කරන්නත් මේ සතිපට්ඨාන හේතු වෙනවලු. ඇත්තටම මේ ටික කිව්වේ හිත පිරිසුදු වීම, ශෝක පරිදේවයන් නැති කිරීම, දුක් දොම්නස් වලින් මිදීම. ඇත්තටම මේක මේ වෙනුවෙනුයි අපි හැමදාම ජීවිතේ උත්සාහවත් වෙන්නේ. රැකී ආරක්ෂා කරන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, හරි හම්බ කරන්නේ, අධ්‍යාපනය ලබන්නේ, මොයේක් අපි මේ භෞතික ජීවිතයේ ගිහි ජීවිතයේ තුල මෙන්න මේ වලින් මිදෙන්න තමයි අපි හැමදාම කටයුතු කරන්නේ. හැබැයි නමුත් අවාසනාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ශෝකය ඇතිවන දේවල්ම එකතු කර කර සත්‍යෝ මේ ධර්මයේ නොදන්න සත්‍යෝ ශෝකයෙන් මිදෙන්න ප්‍රාර්ථනා කරනවා. හැබැයි යාට කවදාවත් මේ ශෝකයෙන් මිදෙන්න බෑ. ඒයි හේතුව තමයි යමක් නිසා ශෝකේ එනවනම් ඒ ශෝකේ ඇති වෙන දේවල්ම මුලාවෙන් ගන්නවා. ඒ දේවල්ම දැඩි කොට ගන්නවා. ඒ නිසා කවදාවත් උන්ට මේ ශෝකේ නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා කොමකින්ද මේ ශෝකේ නැති කරන්න පුළුවන් වෙන්නේ? යම් කිසි කෙනෙක් මේ ධර්මයට පැමිණිලා ඔහු ඒ ධර්මීය නුවණින් තේරුම් අරගෙන ඒ ධර්මීය ජීවිතයට එකතු කරගන්න උත්සාහවත් වෙනවා සිහියෙන් යුක්තව ඒ තමන් දැනගත්තු ධර්මීය ප්‍රගුණ කරනවා නම් අන්න යාට ශෝකය පරිදේව දුක් තුම්නස් නැති කරන්න පුළුවන් එහෙම මිසක් මේ භෞතික ලෝකේ කොයි තරම් අපි හඹා යමින් කටයුතු කරත් එයාට ඒකෙන් නැති කරන්න බෑ ඔබ බලන්න මේ ලෝකේ ඉන්න ධනවත්ම කෙනා එහෙම නැත්නම් අපි කියමු මේ රට පාලනය කරන කෙනෙක් ජනාධිපති කෙනෙක් එයා මේ ශෝකෙන් මිදලාද නෑ මේ මිනිස්සුයෝ තුල ඉන්න දුප්පත්ම යාචකයා හිඟන්න එදා වේල බත් වේලක් හොයාගෙන කන බස් ස්ටෑන්ඩ් ගානේ කඩපිල් ගානේ දෙමින් නිවහනක් නැතුව කෑම වේලාවක් අමාරුවෙන් හොයාගන්න ඒ පුද්ගලයාත් ඒ වගේම අද මේ මනුස්ස ජීවිතයේ භෞතික වශයෙන් ඉහළම තැනට ගියපු කෙනෙක් ඒ දෙන්නම මේ ශෝකයෙන් මිදලා නැහැ. ඒ දෙන්නටම කැමති දේ නොලැබීමේ දුක හා අකමැති දේ ලැබීමේ දුක කියන එක මේ දෙන්නම විඳිනවා. ඉතින් ආන් මේ නිසා තමයි ඔබ අහලා ඇති මේ ශාසනයේ හිටපු කප්පීන රජු මහා රජ සම්පත් ඉදපු මහා ඉසුරුමත් ලැබපු රජු මේ බුද්ධ ශාසනය ගැන අහලා දැකලා බුද්ධ ශාසනයේ පැවිදි වෙලා කෙලෙසුන්ගෙන් මිදුනම් පස්සේ මේ කප්පීන මහරහතන් වහන්සේ පැත්තකට ගිහිල්ලා අහෝ සුඛං කියලා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඇයි තමන් දැක්කම් මේ තාක්කල් මේ භෞතික රජ සම්පත්ින්දත් මහා බයකින් හිටියේ, තැති ගැනීමකින් හිටියේ. ඒ තුල මං කවදාවත් සැනසෙල්ලක් ලැබුවේ නැහැ. එළියට බැස්සනම් බැස්සේ සේවකයෝ තියාගෙන, සෙබළුම් තියාගෙන, අවිවාහිත අරගෙන බොහෝ රැකවල් පිට තමයි බයෙන් තමයි එළියට බැස්සේ. ඉතින් ආන් මේ වගේ පින්වතුනි මේ ශාසනේ තුලට පැමිණි කෙනා ඒ ශෝකයෙන් මිදෙනවා. කවදාවත් මේ භෞතික දේ තුල මේ ශෝක පරිදේවයන්ගෙන් නැති කරන්න ඉතින් ඒ නිසා පින්වතුනි මේ සතිපට්ඨානයේ කියන කේ ලාභය තමයි ඔබට මේ පෙන්නේ. එතකොට අර වගේ අපි හොයන ඒ සියලු සැනසෙල්ල ලබා කරගන්න පුළුවන් මේ සතිපට්ඨානය තුළ. ඒ විතරක් නෙවෙයි අපි මේ බුද්ධ ශාසනයේ හඳුන්වන ඉහළම වටිනා දේ මොකද්ද? ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකාරත්. එතකොට ඥායස්ස කියලා කියන්නේ මාර්ගඵල ලබන්නත් නිවන් සාත් කරගන්නත්. ඒ කියන්නේ යම් තාක් මේ සංසාරේ දුක් විඳින්මින් යන ජාත ජරා මරණ දුක් දුම්නස් වලින් විඳින මෙන්න මේ දුක සහමුලින්ම නැති කරන්නත් ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ. මේ එකම මගයි මොකද්ද? මේ සතර සතිපට්ඨානේවත් සතිය පුහුණු කිරීම කියන කාරණාව. ඉතින් එතකොට අය මේට වැඩිය මේ සඳහා වටිනාකමක් අවශ්‍ය නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ බුදු නුවණින්ම මේ සතිපට්ඨානය තුළ මේ වටිනාකම අපිට පෙන්වනවා. ඉතින් කෙනෙක් නුවණින් මේ ගැන හිතුවනම් අපි මේ වචන ටික නිරන්තරයෙන් අහලා තියෙන වචන ටිකක්. හැබැයි කොයිතරම් මේ වැදගත්කමක් වටිනාකමක් තියෙනවද? අපි මේ හොයන සැනසෙල්ල, අපි මේ හොයන සැපය එනම් තියෙන්නේ මේ සතිපට්ඨානය තුළ නේද? ඒ වගේම අපි උත්සාහවත් වෙන මේ සියලු දුකෙන් මිදීමේ මඟ, ඒ විතරක් නෙවෙයි මුළු සාංසාරික දුකෙන් මිදෙන්න පුළුවන් මේ මාවත තියෙන්නේ සතිපට්ඨානය තුළ නේද? එහෙනම් ඒ උතුම් සතිපට්ඨානේ මනුස්ස ජීවිතයක් ලැබපු අපිට සම්මුඛ වුණා නම් ඒකාන්තයෙන් මම මේ සතිපට්ඨානේ දියුණු කළ යුතුයි, පුහුණු කළ යුතුයි නේද කියලා අන්න අර නුවණින් විමසන කෙනා ඒ සතිපට්ඨානේ ධනයක්සේ, මහා වටිනා ධනයක්සේ රකින්නවා. අපමා අර මේ ධම්මපදයේ ගාථාවක් තියෙන ප්‍රමාද මනු යුංජන්ති බාලා දුම්මේ දිනෝ ජනෝ අප්පමාදංච මේදාවි ධනං සෙට්ටං රක්කති කියලා. ප්‍රමාදව වාසය කරන බාල ධර්මයේ නොදන්න ජනයා ප්‍රමාදීව ඔහි වාසය කරනවා. හැබැයි නුවණැති කෙනා මේ අප්‍රමාදය එහෙම නැත්නම් මේ සතිය කියන එක මහා ධනයක් ලෙස මහා නිධානයක් රකින්නවා වගේ ඔහුගේ සතිය සිහි කල්පනාව විනාශ වෙන්න නොදී ඒ සිහි කල්පනාව දිනු කරනවා. ඉතින් බින්ගොතුනි මම මෙන්න මේ ටික කිව්වේ අපි හැමෝම මේ උතුම් බුද්ධ ශාසනයක ලැබිච්ච මේ උතුම් ධනය එවත් මේ වටිනාකමක් දෙන්න බැරි මේ සිහිය කියන ධර්මයේ අපි නිරන්තරයෙන් දිනු කරගන්න අපි විශේෂයෙන් අදිෂ්ඨාන කරගත යුතුයි. විශේෂයෙන් මේ වර්ෂයක් 2022 වර්ෂයේ ගෙවෙනා කියලා කියන්නේ අපේ ජීවිත අවුරුද්දකින් කෙටි වුණා. ඒ කියන්නේ අවුරුද්දකින් ගෙවන්න තියෙන ජීවිත අවුරුද්දකින් අපිට සාසනය අහිමි වුණා. අනව වසරක් ලැබනවා කියලා කියන්නේ අපිට මේ සාසනය අවුරුද්දකින් අහිමි වුණා, කෙටි වුණා කියන එක. ඉතින් ඒ නිසා මේ සාසනය අතුරුදහන් වෙන්න පෙර මේ සතිපට්ඨානෙ මම කොහොමරි දිනු කරන්න ඕනේ කියන අදිෂ්ඨානෙ මේ හැමදේම ඇති කරගන්න. හොඳයි අපි බලමු මේ සතිපට්ඨානෙ කියන එක කොහොමද අපි තේරුම් ගන්න කියලා. සතිපට්ඨානෙ කියලා කියන්නේ පිළිබඳව සතිය කොහොමද හඳුනාගන්නේ, සතිය කියලා කියන්නේ මොකද්ද කියලා මේ ධර්මයේ තුලින් අපි තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. ඉතින් ධර්මයේ සඳහන් වෙනවා සතිය කියන්නේ මොකද්ද කියලා. සරන්ති එත්තාය සයන්වා සති සරණ මත්තමේව සති කියලා මෙන්න මේ විදියට අපිට ආචාර්යයන් වහන්සේලා ඒ පුරාණ අටකථාචාර්යයන් වහන්සේලා අපිට මේ සතිය පිළිබඳව නිර්වචනයක් දෙනවා. ඇත්තනම් මේ ධර්මයේ තුල හැම එකක්ම මේ ධර්මයේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන මේ කරණ හතරකින් යුක්තයි. නිකම්ම මේ ධර්ම කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. ඒ පදයට ව්‍යංජනයට පැහැදිලි අර්ථයක් ඇතුවයි දේශනා කළේ. අද අපි මේ අපේ මේ සිංහල භාෂාවේ අපි ಗುಣපාල කිව්වට එයාගේ සමාහිත ගුණයක්. ඒ වගේම සීලවතී කිව්වට සමාහිත එයාගේ සීලයක්. ඒ වගේ නෙවෙයි මේ ශාසනයේ මේ පාලි භාෂාවේ ධර්මයේ යම් පදයක් කියනවා නම් ඒ පදයට පරිසමාර්ථ වූ අර්ථයකුත් තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ ධර්මයේ අර්ථය පදයන්ගේ ව්‍යංජනයන්ගේ ගැළපෙනවා, ව්‍යංජන අර්ථයන්ගේ ගැළපෙනවා. ඒ නිසා තමයි මේක හැම පැත්තෙම පිරිසුදුයි කියලා. එතකොට මෙතන මේ සතිය කියලා කිව්වේ විග්‍රහ වාක්‍ය දෙක තුනක් දෙනවා මේක. කර්තෘ සාධක, කරණ සාධක හා භාව සාධක විග්‍රහය කියලා. මෙහි විග්‍රහ දෙන්නේ මේ සතිය කුමන ආකාරයෙන් හරි කෙනෙකුට තේරුම් ගන්න. මොකද යම් කර්තෘ කෙනෙක් උපකාරය කරගෙන කිව්වොත් සමහර කෙනෙකුට තේරෙනවා. සමහර කෙනෙකුට යම් ක්‍රියාවක් උපකාරය කරගෙන කිව්වොත් ඒ වචනේ තේරෙනවා. සමහර කෙනෙකුට එහෙම කියන්නේ නැතුව එහි සැබෑ ස්වභාවය භාව ලක්ෂණය තුළින්ම නුවණැති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ පාලි වාක්‍ය තුල ඒ තුන් අර්ථෙම පෙන්වනවා. සරන්ති එත්තාය සයන්වා සති. සරන්ති එත්තාය කියන්නේ යමක් කරන කොටගෙන සිහි කරහිනම් අන්න ඒකට කියනවලු සිහිය කියලා. සරන්ති එත්තාය ඒ කියන්නේ යමක් උපකාර කරගෙන අපි සිහි කරනවා. මෙතන සිහි කරනවා කියලා කිව්වේ අපිට නිකන් ඔය අපි කරපු කියපු දේවල් අකුසල ධර්මියෝ සිහි වෙලා එන එක නෙවෙයි. මෙතන සතිය හැම වෙලාවෙම අකුසලයේ යෙදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතන දැන් අපි යම් ධර්ම කාරණාවක් වෙන්න පුළුවන්. කරපු කුසලයක් වෙන්න පුළුවන්. විදර්ශනාවක් වෙන්න පුළුවන්. තමන් මේ සිහියෙන් අකුසලය ගැන හඳුනා ගන්නවා වෙන්න පුළුවන්. මේ වගේ අපි හුරු පුරුදු කරපු ධර්ම කාරණා වෙන්න පුළුවන් කුසල් පිළිබඳව අපි සිහි කරලා ගන්නවා නම් අපි එහෙම අපේ ජීවිතය අපි කරනවා. යම් දේවල් අපි හිතින් සිහි කරලා ආවර්ජනය කරලා ගන්නවා. ඉතින් අන්න මෙහෙම අපි සිතින් සිහි කරනකොට අපිට ඒක මතක් කරලා තින් අහවල් දේ කියලා මේ සිහි කරලා දීමේ හැකියාව තමයි මේ සතිය කියලා කියන්නේ. ඒක අපි ඒ සතිය කියන එක නොදන්නකොට මම කල්පනා කරලා දැනගත්තා, මට සිහි වුණා, මම කල්පනා කරලා කියලා අපි මේ සතියට පුද්ගල ආරෝපණයක් කරනවා. නමුත් ඇත්තටම එතන තියෙන්නේ ධර්මතාවය. එතකොට මෙහි කවුරු හරි කෙනෙක් ඉඳලා මේ දේවල් මතක් කරලා දුන්නා නෙවෙයි. එහෙම නැත්තම් අපි කරපු කියපු දේවල් මෙහි කොහේ හරි තැම්පත් වුණා නෙවෙයි. ඇතැම් අය කියනවා මොලේ අපි තුල මතකයේ තැම්පත් වෙනවා කියලා. හැබැයි කවදාවත් මේ ධර්මයේ එහෙම කාරණාවක් සඳහන් වෙන්නේ නැහැ. මොකද මොලේ නැති සත්‍යෝ ගැන කතා කරනකොට මේ නිර්වචනයේ කතා කරන්න බෑ. අරූපී භාවයන්ගේ සත්‍යෝ ගත්තත් ඒ වගේම මොලේ පිහිටන්නේ නැති ඇතැම් ආත්ම භාව තියෙනවා. ඉතින් ඒ වගේම අපි උපදින්චි ගමම්ම මේ මොලේ කියන එක හැදිලා නැහැ. කාලයක් යනකොට තමයි සති ගාණක් ගියාම තමයි මොලේ වර්ධනය වෙන්නේ. ඉතින් ඒ වුණත් සත්වෝ ජීවත් වෙනවා, සත්වයේක් පැන වෙනවා. ඉතින් ආන්ගේ නිසා මේ කොහෙවත් තැම්පත් වෙලා තියෙනවත් මෙහි කෙනෙක් ඒවා මතක් කරලා ගන්නවත් නෙවෙයි. අන්න එහෙම හැකියාවක් එන්නේ මේ සතිය නැමැති ධර්මයේ තුල. ඒ නිසා තමයි අපි යම් දේවල් හොඳින් අවධානයෙන් යම් දේවල් අපි සී කරනකොට ඒවා අපි නැවත නැවත හිතේ ප්‍රගුණ කරන්න හදනකොට අන්න ඒ දේවල් අපිට සී කරලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආන් ඒ නිසා මේ ඒ අන්න ඒ වගේ අපි මේ සී කරලා ගන්න ධර්මයට තමයි සතිය කියලා කියන්නේ. ඊට පස්සේ සරන්ති එත්තාය සයන් වා සති. එහෙම නැත්නම් තමා හෝ සිහි කරන යමක් කරන කොටගෙන සිහි කිරීම හෝ සිහි කරන බව තමන් හෝ සිහි කරනවා කියලා අපි සිහි කරනවා. ඊළඟට සරණ මත්තමේව සති. සිහි කිරීම මාත්‍රය හෝ සතිය. එකෙන් සිහි කරන බව සිහි වෙන බව යමක් කරන කොටගෙන සිහි කරයි නම් අන්නේ ධර්මයට සතිය කියලා කියනවා. ඒතොර ඒක තමයි අපි මේ සිහිය කියලා කියන්නේ. අපි නොදන්න දේ ආවර්ජනය කරලා අපි මතක් කරලා ගන්නවා කියලා කියන්නේ අන්නේ ධර්ම. මොකද ඒක ඇයි මේ ධර්මය අපිට අවශ්‍ය? ඒ අන්න ඒ ධර්මය අපි තුල දියුණුනාම අපි තුල අර වැරද්දෙන් අපිව මුදවන අපි තුල තරහ කමනාපයක් ඇති වෙනකොටම තම්මන් තුල අකුසලයක් හටගත්තා කියලා දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතකොට මේ ධර්මයේ සඳහන් වෙනවා මේ සතිය හඳුනා ගන්න පුළුවන් ආකාර පිළිබඳ. මේ ශාසනයේ හැම පරමාර්ථ ධර්මයක් නාම රූප ධර්මයෝ මේ භෞතික දේවල් වගේ නෙවෙයි. ඒව හඳුනා ගන්න විශේෂ ඥානයක්. ඒව පිළිබඳ අපි තුල අවබෝධයේ වැටහීම තියෙනවා. එතකොට තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ සිත පිළිබඳව අපි දන්නේ නැති හින්දා මේ සිතට මම කියලා කි. මම හිතනවා, මම කල්පනා කරනවා කියලා අපි විවහාර කරන්නේ මේ සිතේ කෘත්‍ය. මේ සිතකට මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා දන්නේ නැති නිසා. ඒ වගේම මේ රූපේ ස්වභාවය අපි දන්නේ නැති නිසා අපි ඒවා කෙරෙහි සත්ව පුද්ගල භාවය විවහාර කරනවා. ඉතින් ආන් දැන් අපි මේ අපිට යමක් පේනකොට මගේ ඇහෙන් අපි දැක්කා, මගේ කනෙන් ඇහුවා කියලා ඇයි අපි මේ විවහාර කරන්නේ? රූපය හඳුනන්නේ නැති නිසා, රූපය දන්නේ නැති නිසා. ඉතින් ආන් ඒ නිසා ඒ වගේ මේ නොදන්නා වූ මේ අපි මේ සත්වයා පුද්ගලයා කියලා කියන තැන කියන මෙන්න නාම රූප ධර්මය හඳුනා ගන්න මේ ශාසනයේ පෙන්නනවා ක්‍රමයක්. ඒකට කියනවා ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ටාන කියලා. ඒ ධර්මයේ ලක්ෂණයෙන් ඒක තේරුම් ගන්නවා අපි. එහෙම නැත්නම් ඒ ධර්මයේ කෘත්‍ය හරහා අපි තේරුම් ගන්නවා. ඒකම කරන වැඩේ හරහා අපි තේරුම් ගන්නවා. එහෙම නැත්නම් ඒ ධර්මයේ අපිට වැටහෙන ආකාරයෙන් තේරුම් ගන්නවා. අපිට මොන ආකාරයෙන්ද මේක වැටහෙන්නේ? ඒ විදිහට අපි තේරුම් ගන්නවා. එහෙම නැත්නම් ඒ ධර්මයේ තේරුම් ගන්න තියෙන ආසන්නම කාරණයෙන් අපි තේරුම් ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් පුද්ගලයේ. මේ පුද්ගලයේ හඳුන්වන්න සමහරට පුද්ගලයාගේ ලක්ෂණ කියනවා. අර කළු, එහෙම නැත්නම් මහත, මේ හැඩවුරුකම් තියෙන කියලා කියනකොට අපි මේ පුද්ගලයා හඳුනනවා. දන්නේ නැති වුණාට. එහෙම නැත්නම් අපි කියනවා මේ පුද්ගලයා කරන වැඩේ. අන්න අහවල් වැඩේ කරන කෙනා, අහවල් ක්‍රියාව කරන ඉන්න පුද්ගලයා තමයි මම මේ කියන්නේ කියලා අපි එක ක්‍රියාවෙන් කියනවා. එහෙම නැත්නම් මේ පුද්ගලයා වටහා ගන්න පුළුවන් ආකාරය, ඔහුගේ හැසිරීම අනුව මෙන්න මෙහෙම හැසිරෙන කෙනා තමයි මේ කියන පුද්ගලයා කියලා අපි කියනවා. එහෙම නැත්නම් අහවල් ස්ථානෙට ගිහාම එතන යම් පුද්ගලයෙක් ඉන්නවනම් අන්න එතන මේ පුද්ගලයාත් අනිවාර්යෙන් ඉන්නවා කියලා එක්ක අපි ඒ වගේ ආසන්න කාරණයෙන් අපි කියනවා. අන්න ඒ වගේ මේ පරමාර්ථ ධර්මය නාම රූප ධර්මය හඳුනා ගන්න අපි ඒ ලක්ෂණ රස පච්චපට්ඨාන ආදී ක්‍රම පෙන්වනවා. ඉතින් ආන් මේ වගේ මේ සතිය කියන එක අපි හඳුනා ගන්න මේ ධර්මයේ පෙන්වන කාරණා ටිකක් තියෙනවා. අපි ඒවා බලමු. මේ සතියේ ලක්ෂණ මොකක්ද? ධර්මයේ පෙන්වන අපිලාපන ලක්ෂණාච උපගන්නන ලක්ෂණාච කියලා. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ මේ සතිය කියන එක කෙනෙක් තුල පිහිටියානම් ඒ පුද්ගලයාගේ අරමුණෙන් අරමුණ ඔහේ හිත පාවෙවි යන්නේ නැහැ. ඔහේ හිත දුවන්නේ නැහැ. ඒ දුවන බවට තමයි මේ පිලාපණය කියලා කියන්නේ. අපිලාපන ලක්ෂණය කියලා කියන්නේ තමන් අදිස්ථාන කළ, එහෙම නැත්නම් තමන් අදහස් කළ අරමුණ තුලම හිත පවත්නවා නම් අන්නේ පවත්වන දේ සතිය. සතිය නැමැති ධර්මයෙන් තමයි අරමුණම තුල අපේ හිත පවත්වන්නේ. අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් කෙනෙක් ආනාපාන සතිය දියුණු කරනවා නම්, එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව හෝ දියුණු කරනවා නම් අපි කියනවා ඒ මෛත්‍රී චිත්තය තුළම යම් කිසි කෙනෙක් පවතිනවා නම් ඔහුගේ සිහිය තියෙන නිසා කියලා. එනිසා සිහිය තියෙනවා කියලා හඳුනාගන්න එකම කාරණාව තමයි ඒ කර්මස්ථානයේ තුළ අපි නිරන්තරයෙන් හිත පවතින එක. අපි හිත පිට යනවා නම් එයාගේ සතිය නැහැ. එහෙනම් මේ සතියෙන් තමයි ඒ අරමුණ තුළ නැවත නැවත පවත්වන්නේ. ඒකටයි මේ සතියේ ලක්ෂණය අපිලාපන ලක්ෂණය. අන්න ඒ නිසා තමයි අපි කුමන භාවනාවක් කරත් ඒ භාවනාව කරනකොට සිහියෙන් කරන්න කියලා කියනවා. කෙනෙක්ගෙනා අපි භාවනා කරනකොට මෙයාගේ හිත විසිරෙනවා, කම්මැලිකමට යනවා, කාමච්ඡන්දයට යනවා, නීවරණ වලට පත් වෙනවා, ව්‍යාපාදේ ඇති වෙනවා කියලා මේවා කියන්නෙම මේ සත්‍ය දියුණු නැති කෙනාගේ ලක්ෂණයි. ඒ වගේම අපි හිත නැවත නැවත පිටපයින්නවා කියන්නේ එයාගේ මේ සිහිය දියුණු නැහැ. අන්න ඒ නිසා සත්‍ය ලහතිය ලක්ෂණය තමයි එහෙම අරමුණෙන් අරමුණ දුවන්නේ නැතුව ඒ අරමුණ තුළම හිත පවතිනවා නම් ඔහු තුළ සතිය තියෙනවා. එහෙනම් අපි මේ සතිය දියුණු කරන්න නම් කුමක්ද කළ යුත්තේ? ඒ නැවත නැවත මේ අරමුණ තුළටම හිත් පරම්පරාව යොමු කිරීම. ඒකමං මේ සතිය දියුණු කරන්න පුළුවන් කාරණා ටිකක් පෙන්නනවා මේ පටිසම්භිදා මග්ගයේ ඉන්ද්‍රිය කතාවල. ඉතින් ඒක මං ඉදිරියේදී කියන්නම්. ඊට පස්සේ සතියේ ඊළඟ ලක්ෂණය තමයි උපගන්නන ලක්ෂණය කියලා. උපගන්නන ලක්ෂණය කියලා කියන්නේ අරමුණ, ඒ අරමුණටම අපි අදාළ අරමුණටම හිත් පරම්පරාව යොමු කරවන බව. උපဋාන කෘත්‍ය කියලා කියන්නේ මෙතන. උපဋාණය කියලා කියන්නේ මේ සතියට කියන නම. මොකද හැම වෙලාවෙම හිත පිට යන්න නොදී මේ අරමුණටම හිත යොමු කරවන බව සතියේ තවත් ලක්ෂණයක්. ඒල ඉස්සරලා කිව්වේ මං ඒ අරමුණ තුළ පවත්වන බව. සතිය ලක්ෂණ අපි කියමු මෛත්‍රිය හෝ ආනාපාන සතිය. මේ ආනාපාන සතිය තුළම අකණ්ඩව හිත පවතිනවන ඒ පැවතීම උනේ සතිය. එහෙම නැත්තම් එහෙම දුවන කෙනාට සතියෙන් ඒ ආද අදාළ කර්මස්ථානයේ එහෙම නැත්තම් මෛත්‍රී භාවනා කරන මේ මෛත්‍රී භාවනාවටම නැවත නැවත හිත යොමු කරනවා නම් ඒ කරන්නේ සතිය. අන්න එතකොට මේක තමයි සතිය හඳුනා ගන්න තියෙන ලක්ෂණ. ඒ ලක්ෂණය කිව්වේ ඒකට ආවේනික ස්වභාවය. අත්තනෝ ස්වභාවං ධාරේතිති කියලා කියන්නේ ධාතු කියලා. තමන්ගේ ස්වභාවය ධරණ නිසා ධාතු කියලා කියන. පඨවිය කියන එකේ ලක්ෂණය තමයි තද බව. ඒකට ආවේනික ලක්ෂණ. ආන් මේ වගේ මේ සතිය කියන එකේ ලක්ෂණය තමයි අරමුණ තුළ අකණ්ඩව පවත්වන බව හා ඒ අදාළ කුසල අරමුණට නැවත නැවත හිත් පරම්පරාව යොමු කරවන එක. ඉතින් අන්න ඒකයි. ඒක දියුණු නැත්තම් කෙනෙකුගේ ඒ සතිය දියුණු නැත්තම් වෙන්නේ මොකද්ද? එයාට පුළුවන්කමක් නැහැ කුසලයේ තුළ හැමදාම ඉන්න. දානයක් දෙන්න කියත්, සීලයක් රකින්න කියත් ඒ සීලය පවත්වන්න බෑ යා. එදිනදා ජීවිතයේ ගත කරනකොට එයාට සීලය තුල පිහිටන්න බෑ. ශික්ෂාපද බිඳෙනවා. දානයක් දෙන්න ගුණාම ඒ කුසල් සිත රැකගෙන ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ආගන්තුක අකුසල් එක කෙනා කෙනකෙනාගේ ක්‍රියාකාරකම් නිසා එන්න පුළුවන්. ඉතින් ඇයි ඒ සත්‍යය දියුණු නැති නිසා. ඉතින් ආන්ගේ නිසා ඒ නිසායි අපි මේ සත්‍යය දියුණු කළ යුත්තේ හැම කුසල ධර්මයක්ම ඒවා නිරූපද්ධිතව කරන්න නම් මේ සත්‍යය අපි දියුණු කරගන්න ඕනේ. ඉතින් ආන් ඊළඟට තමයි මේ සත්‍යයේ ලක්ෂණ. ඊට පස්සේ සත්‍යයේ කෘත්‍ය රසය හෙවත් කෘත්‍ය. ඒකට කියනවා අසම්මෝහ රසා කියලා. සතියේ කෘත්‍ය තමයි අරමුණේ නොමුලා බව අසම්මෝහය. අරමුණ මුලා වෙන්න දෙන්නේ නැතුව අරමුණේ යථාර්ථය වටහලා දෙන බව මේ සතියෙන් තමයි ඉෂ්ට කරලා දෙන්නේ. අරමුණේ ඇත්ත හිතට ගන්න උදව් කරනවා. මුලා වෙන්න දෙන්නේ නැහැ. එකනේ දැන් අපේ හිත බැරි යම් වෙලාවක දැන් සිහිය දියුණු කරන කෙනා භාවනා කරන කෙනා එහෙම නැත්නම් මේ ධර්මයේ තුල ඉන්න කෙනා තමන්ට බොරුවක් කියන්න හිතනකොටම ආ මේ බොරුව කියන්න හොඳ නැහැ මේ බොරුව කියන්න වෙන්නේ මේ අරමුණ තුලම රැවටුනොත් මේ අරමුණ තුල මුලා වෙච්ච නිසායි මේ බොරුව කියන්න වෙන්නේ කියලා අන්න අර විදිහට අරමුණේ මුලාවක් තියෙනවනම් ඒක අයින් කරන්න. ඒ සිහියෙන් ඉන්න කෙනා හැම වෙලාවෙම තරහක් ආවත් ඒ තරහ ආවේ අරමුණ තුල මුලා වෙච්ච නිසා. ලෝභයක් ආවේ අරමුණේ මුලා වෙච්ච නිසා. මොකද මේ අරමුණ අපේ ඇහැට ගැටිච්ච පමණකින් ලෝභය එන්නේ නැහැ. තරහ එන්නේ නැහැ. පටිඝ අරමුණ අපිට එන්න පුළුවන්. ලෝකේ වණිනවා කියලා කියන දේවල් අපේ කනට ඇහෙනවා. හැබැයි ඇහුණට කෙනෙක් බැන්නට අපිට තරහ එන්නේ නැහැ. අපි ඒ අරමුණ තුල අයෝනිසෝ මනසිකාරය යෙදුණු. එහෙම නැත්නම් අපි අරමුණ මුලා සහිතව ගත්තොත් තමයි අපි තුල තරහාමනාපයෙන් එන්නේ. අන්න ඒ නිසා සතියෙන් අරමුණේ මුලාව නැති කරනවා. ඒක සතියේ කෘත්‍යය. ඒකට කියන අසම්මෝහ රසා කියලා. ඊට පස්සේ සතිය හඳුනා ගන්න තියෙන පච්චුපට්ඨාන කියලා කියන්නේ සතිය තියෙනවද කියලා වටහා ගන්න කොහොමද? දැන් අපි කියුවා මේ සතිය හඳුනා ගන්න ලක්ෂණෙන් හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කෘත්‍යයෙන් හඳුනා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අරමුණ වැටහෙන ආකාරය පච්චුපට්ඨාන කියලා කියන වැටහෙන ආරක්ක පච්චුපට්ඨාන කියලා. ඒ කියන්නේ තමන්ගේ හිත ආරක්ෂා කරනවලු, රකින්නවලු. හරියට අර කුඩා දරුවෙක් ව රකින්න මව වගේ සිහිය තියෙන කෙනා හැම වෙලාවෙම තමගේ හිත රකින්නවා අකුසලයට යන්න නොදී. අන්න ඒක තමයි සතිය තියනවාද කියලා බලා ගන්න පුළුවන් වැටහෙන ආකාරය. ඒ නිසා කෙනෙකුට අකුසලයට යනකොට ඒක තමන් වළක්වනවා. වළක්වන බවක් මේ ඇතුළතින් එනවනම් බොරුවක් කේලම් කියන පරුස වචන කියන්න හිතනකොට තරහක් එනකොට මේ ගුණ දියුණු කරගෙන භාවනා කරන කෙනා වහාම ඇතුළතින් ඉදිරිපත් වෙනවා මේක කරන්න හොඳ නෑ කියලා. මේ කෙනෙක් කරනවා වගේ එහෙම දෙයක් අපිට ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක තමයි ආරක්ක පච්චපට්ඨාන. සිහිය තියනවා කියලා වටහා ගන්න තියෙන එකම කාරණාව වන්නේ ඒක තමයි. එතකොට සිහියෙන් ඉන්න කෙනා හැම වෙලාවෙම රැකෙනවා ආරක්ක පච්චපට්ඨාන. ඊට පස්සේ පදට්ටාන. එහෙම නැත්නම් ආසන්න කාරණේ. සතිය හඳුනා ගන්න තියෙන ආසන්න කාරණා තමයි මොකද? තිර සංඥා පදට්ටාන. ඒ කියන්නේ අරමුණ ස්ථිරයි. පැහැදිලි අරමුණ. අපි සමහර දේවල් බලන්න අපි කෝ විදර්ශනා කරනකොට මේ අපි රූපය කායානුපස්සනාවේ හෝ වඩනකොට එහෙම නැත්නම් ආනාපාන සතිය වඩන කෙනාට සමහර විට මේ ආනාපාන සතිය පැහැදිලි නෑ කියලා කියනවා. ආස්වාසේ ප්‍රකට නෑ. ප්‍රාස්වාසේ කෝ ප්‍රකට නෑ. සති නිමිත්ත ප්‍රකට නෑ. ගොඩාක් අය මේ කියන කතාව. මේකට හේතුව මොකද්ද? සතිය ඔහුගේ දියුණුව නැතික. ඒ නිසා සතිය කෙනෙක්ගේ හොඳාකාරව පැවතිලා තියෙනවනම් අරමුණ පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා කෙනෙක් මේ ආනාපාන සතිය කරනකොට එයාගේ හිත දැන් එන්නේ එන්න මේ ආනාපාන සතියේ කරන කෙනාගේ අරමුණ සිවුම් වෙනවා. ඒ අරමුණ සිවුම් වෙන මට්ටමනම තමගේ සිහිය ඒ මට්ටමට සිවුම් වෙනවා. දියුණු වෙන්න ඕනේ. එතකොටයි අර සිවුම් වූ ආස්වාස ප්‍රාස්වාස වැටෙන්නේ. එතකොට එයාගේ මේ අරමුණ සිවුම් වෙන ප්‍රමාණයට සතිය දියුණු වෙලා නැත්තම් එයාට ආනාපාන සතිය සප්පාය නැහැ. ඉතින් මේ නිසා එබඳු කෙනා කුමක්ද කළ යුත්තේ? ආනාපාන සතිය නොකර සතිය දියුණු වීම සඳහා අවශ්‍ය එක්ක බුද්ධ අනුස්සතිය, මෛත්‍රිය, එහෙම නැත්නම් අසුභ භාවනාව වෙන්න පුළුවන්. මේ වගේ කර්මස්ථානයකින් යම් ප්‍රමාණයකට සතිය දියුණු කරගෙන නැවත ආනාපාන සතියට આવොත් එයාට ආනාපාන සතිය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආන් ඒ වගේ මේ සතිය කියන එක ඔන්න ඔය විදිහට අපි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ කාරණා කෙනෙක් අවබෝධ කරගෙන ඉන්න කෙනාට මේ සතිපට්ඨානෙ දියුණු කරන්න පුළුවන්. සතිපට්ඨානෙ දියුණු කරන්න පුළුවන්. ඉතින් ආන් ඒ නිසා තමයි අපි මේ දහම් කාරණා අපි දැනගෙන ඉන්න ඕනේ කියලා කියන්නේ. එතකොට තවත් මේ සතිය නැත්තම් එයා තුළ විපස්සනාවකුත් නැහැ. සරණට්ඨේන සති උපට්ඨානට්ඨේන පට්ඨානම් කියලා ධර්මයේ සඳහන් වෙන. සිහි කරන අර්ථයෙන් සතිය කියනවා. උපට්ඨාන අර්ථයෙන් අපි පිහිටවනවා කියලා කියනවා. එතකොට මේ කියන්නේ මේ සතියේම තවත් කෘත්‍යයක්. එතකොට ධර්මයේ සඳහන් වෙනවා සතිය ආරම්භණං පරිග්ගහෙත්වා පඤ්ඤාය අනුපස්සති. නහි සති විරහිතස්ස අනුපස්සනානාමත්ති කියලා. එතකොට මේ සිහියෙන් තමයි අරමුණ අල්ලාගෙන ප්‍රඥාවෙන් ඒකේ ඇත්ත පෙන්වන්නේ. එතකොට අපි කියමුකෝ අපි මේ ශරීරය ගැන බලනවා කියලා. මේ ශරීරය ගැන කෙනෙක් ධාතු වශයෙන් හරි පිළිකුල් වශයෙන් හරි විදර්ශනාව වඩනවා. දැන් අන්න එහෙම වඩන කෙනා සිහියෙන් ඉස්සරෝමිය අරමුණ අල්ලගන්න. දැන් අපි කියමුකෝ තච පංචකය කෙනෙක් ප්‍රගුණ කරනවා කියලා. කේසා ලෝමා නකා දන්තා තච. එතකොට මේ කෙස් කියන කාරණාව කේසා කියලා කියන දේ තුල අපි තුල මේ සත්පුද්ගල අදහස බැඳිලා තියෙනවා. මේ කෙස් වල ඒ අදහස තියෙනවා කියන එක නෙවෙයි. කෙස් කෙරෙහි අපි හිතින් මේකට පුද්ගල භාවයක් ආරෝපණය කරනවා. එක මම කියලා එහෙම නැත්නම් මගේ කියලා අපි මේ කෙස් පිළිබඳව අපි විපරිත අදහස් ඇති කරගන්න. දැන් එතකොට මේ කෙස් පිළිබඳව තියෙන වැරදි අදහස නිසා තමයි මේ කය පිළිබඳව අපි උපාදාන ඇති කරගෙන කය නිසා මේ දුක් තොම්නස් විඳින්නේ. මේ වගේ මේ කයේ තියෙන මේ කේසාදී කොටස් කෙරෙහි තියෙන වැරදි වැටහීම නිසා. එතකොට මේ ධර්ම පාඨයෙන් කියනවා සිහියෙන් ඉස්සරෝමි අරමුණ අල්ලා ගන්න ඕනේ කියලා. එතකොට ඒ අරමුණේ කෙස් කියන දේ මගේ කියලා ගත්තේ ඒකේ ඇත්ත නොදන්නාකම නිසා. එතකොට ඒකේ ඇත්ත පෙන්වන්න නම් කෙස් කියන එක හොඳට අපිට හිතට වැටහෙන්න ඕනේ. එහෙම නැතු නිකන් ඔහෙ උඩින් මේක මේ කෙස් කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා එහෙම බැලුවා කියලා කෙලස් කියෙන්නේ නැහැ. සත්පුද්ගල භාවයෙන් තොරව කේස් කියන අරමුණ හොඳට වැටහෙන්න ඕනේ. අන්න ඊට පස්සේ කේස් කියන අරමුණ හොඳට මනසින් අල්ලගෙන ඒ කේස් කියන අරමුණ කෙරෙහි අපි තුල බැසගෙන තියෙන මේ මම මගේ කියලා ගත්ත කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ කියලා ගත්ත සංඥාව අපි නුවණින් මෙනෙහි කර කර මේ කේස් කියලා කියන සත්වයේ පුද්ගලයේ නොවුණු ධාතු සමූහය. එහෙම නැත්තම් මේක අසුභ අසාර වූ රූප කොටසක් කියලා මෙන්න මේ විදිහට අපි ප්‍රඥාවෙන් ඒ අරමුණ දිහා බලන්නේ සතියෙන් අන්නර අරමුණ අල්ලාගෙන ඉන්න නිසා. සතිය නැති වුණොත් මේක බලන්න පුළුවන් කමක් නැහැ. ටිකක් වෙලා යනකොට අපි හිත වෙන පැත්තකට පයනවා. එහෙම නැත්තම් අරමුණ පැහැදිලිව පේන්නේ නැහැ. ඔය ටිකක් වෙලා යනකොට එපා වෙනවා, කම්මැලිකම එනවා. ඇයි අර හිත වැඩෙන්නේ නැහැ? මේ වැඩෙන්නේ නැත්තේ ඇයි? මේ සතියෙන් අරමුණ අපි හරියට අල්ලලා දුන්නේ නැති නිසා. ඉතින් අන්න ඒ නිසා මෙතන පෙන්නනවා සතිය ආරම්භණම් පරිග්ගහෙත්වා පඤ්ඤාය අනුපස්සති. එතකොට එහෙනම් අපි බණ භාවනා කරනකොට හොඳින් ඉස්සලා සතියෙන් සිහිය හොඳට සමාවෙන්න ඉස්සරෝම සිහියෙන් අරමුණ හොඳට වටහා ගන්න. ඉතින් ආන් ඒ නිසායි අපි නිරන්තරයෙන් උපදෙස් දෙන්නේ මේ ධාතු කර්මස්ථානයේ හෝ පිළිකුල් භාවනාව කරන කෙනා ඉස්සෝම මේ කොටස් ටික ප්‍රකට කරගන්න. හොඳට කොටස් ටික හිතෙන්ට වටහලා දෙන්න. කේසා ලෝමා නකා දන්තා කියනකොට කේසා කියනකොට ඇස් දෙක පියාගෙන කේසා කියලා සිහි කරනකොට හිතට හොඳට මේ ඇහින් බලන්නා වගේ හිතට වැටහෙන්න ඕනේ. එහෙම වැටහෙනකන් අපි ඉස්සරෝ මේ අරමුණු ප්‍රකට කරගන්න එක. ඊට පස්සේ තමයි මේ අරමුණේ ඇත්ත පෙන්වලා දෙන්නේ. අන්න ඒ නිසා කියනවා නහි සති විරහිතස්ස අනුපස්සනානාමත්. ඒ නිසා සිහිය නැති කෙනාට අනුපස්සනාවක් නැහැ. සිහිය නැතුව කොහොමද නුවණින් මෙනෙහි කරනවා කියන කාරණාව වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් ආන ඒ නිසා ඒ වගේ දැන් මම මෙතන ඇත්තටම මේ වෙලාවේ මම ඒ කර්මස්ථානයක් පිළිබඳව කියන්න නෙවෙයි, කර්මස්ථානයක් කොහොමද දිනු වෙන ආකාරය වඩන්නේ කියන කාරණා ටික තමයි මම මේ පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙන්නේ. ඒකට මෙන්න මේ දහම් කරුණු අපි මේ සතිය පිළිබඳ ඔන්න ඔය දහම් කාරණා අපි දැනගෙන ඉන්නවා නම් අපිට පුළුවන්කම තියෙන මේ තරම් වැදගත් සතිය දිනු කරන්න. මොකද මේ පොතේ තිබුණා කියලා ඒ තියෙන විදියට හිතුවා කියලා සතිය දිනු වෙන්නේ නැහැ. ඒක දියුණු වෙන විදිහට අපේ මනස භාවිත කරන්න ඕනේ. එතකොට තමයි ඒක දියුණු කරන්නේ. දියුණු වෙන්නේ නිකම්ම හිත හිතා හිටියට දියුණු වෙන්නේ නැහැ. එහෙමනම් අපි ඕන තරම් හිතනවා. නමුත් ඒක දැන් සමහර අය කොඩා මෛත්‍රී භාවනාව කරනවා, පිළිකුල් භාවනාව කරනවා. නමුත් සමහර අය කෙලස් කිවෙන්නේ නැහැ. බාහිරට යනකොට ආපහු තිබ්බ වගේ කෙලස් ඇති වෙනවා. ඉතින් අන්න ඒ නිසා පින්වතුනි මේ සිහිය අපි අර මේ දියුණු කළ යුතු ධර්මයක්. එතකොට අන්නේ සිහිය කොහොමද අපි දියුණු කරන්නේ කියන කාරණාව අපි අපි මේ කර්මස්ථානයේ තුලින් අපි වටහා ගන්න ඕනේ. එතකොට අර අපි දන්නවා මේ සතිය දියුණු කරන්න මේ ශාසනයේ ඉතාමත් වටිනා කර්මස්ථාන ටිකක් වෙන්නලා තියෙනවා. ඉතින් මේ තරම් වැදගත් සතිය ඒ තරම් අර්ථයක් සිද්ධ කරලා දෙන සිහිය මේ ශාසනයේ විතරයි පින්වතුනි දියුණු කරන්න පුළුවන්. ඒකට අපිට බුදුරජාණන් වහන්සේ දස අනුස්සති කියලා ක්‍රම 10ක් කර්මස්ථාන 10ක් පෙන්නනවා. බුද්ධානුස්සති, මෛත්‍රිය, ආනාපාන සති කියලා මේ වගේ දස අනුස්සති කියලා අපිට හම්බෙන්නේ. එතකොට කායගත සතිය මේ විදිහට මේ වගේ වචන වලින්ම කියන්නේ මේ බුදු ගුණ අනුව ගිය සිහිය. එතකට එන ඒක තමයි බුද්ධානුස්සතිය, කායගත සතිය, කය අනුව ගිය සිහිය. එහෙනම් මේ හැම එකකෙම සිහිය දියුණු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ කර්මස්ථාන පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මෛත්‍රී භාවනාව කරත් බුදු ගුණ භාවනාව කරත් ඒක සතිය දියුණු වෙන විදිහට සතිය දියුණු වේදවද කියලා ඉතින් විමසමින් ඒ දියුණු වෙන ක්‍රමයේ අපි තේරුම් අරගෙන කරන්න ඕනේ. නැත්තම් අපි කොච්චර ඒ භාවනාවන් ප්‍රගුණ කරත් මේ සතිය කියන එක දියුණු වෙලා ඉන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා අපි මේ සතිය දියුණු කරගන්න ආකාරය පිළිබඳව වටිනා දහම් කරුණු ටිකක් තියෙනවා මේ සූත්‍ර පිටකේ තියෙනවා. මේ අනුගත මේ පරිසම්බිදාමක් ඉන්ද්‍රිය කතා තුළ මේ සතිය දිනු කරගන්න මහණෙනි සතියට ආහාර උඹලට දේශනා කරමි. මේ සතිය කියන එකත් ආහාර සහිතව ප්‍රත්‍ය සහිතවයි හටගන්නේ. මොනවද මේ සතිය දිනු වෙන්න ආහාර? මේකේ පංච ඉන්ද්‍රියන් ගැනම කියනවා. සද්ධා, සති, විරිය, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ ගැනම කියනවා. නමුත් මම මේ වෙලාවේ මේ සතිය ගැන විතරයි අපි අද මාතෘකා කරන්න නිසා ඒක ගැන විතරක් අපි මේ මෙතන තියෙන ඒ ධර්ම කාරණා ටික මතු කරගමු. මොකද්ද සතිය දිනු කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නේ? එතකොට මේ ක්‍රම ටික අපි කර්මස්ථානයක් තුල භාවිත කරන්න ඕනේ. අන්න එතකොට තමයි මේ සතිය අපි තුල දිනු වෙන්නේ. එතකොට අපි කියමුකෝ අපි ආනාපාන සතිය නම් වඩන්නේ. ඒ ආනාපාන සතිය වඩනකොට මේ කියන විදිහට කරොත් සතිය දිනනවා. බුද්ධානුස්සතිය නම් වඩන්නේ, මෛත්‍රිය නම් වඩන්නේ. එතකොට එයාගේ තුල දියුණුව. ඒ නිසා ඕනම කර්මස්ථානයක් අපිට සතිය දියුණු වෙන විදිහට කරන්න පුළුවන්. බුදුහාඳුරෝ දේශනා කරන්නේ කෙනෙක් මෛත්‍රී භාවනාව කරනවලු සිහිය මතු වෙන ආකාරය. හොඳට සිහියෙන් හිත ආවර්ජනය කර කර සතියෙන්ම ගැන අවධානයේ ඇති කරගෙන මෛත්‍රිය කරනකොට ඒ මෛත්‍රී භාවනාවට සති සම්බුද්ධංගයට අනුග්‍රහ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර තියෙනවා. ඉතින් ආන් එතකොට අපි බලමු මේ සතිය ඒ කර්මස්ථානයක් තුල දියුණු කරන්න ආහාර මොනවද කියලා. එතකොට පෙන්නවා මෙතන උපට්ඨානත්තාය ආවජ්ජන සමුදියෝ සති ඉන්ද්‍රියස්ස සමුදියෝ හෝති. එතන උපට්ඨානත්තාය කියලා කියන්නේ අරමුණට එළඹ සිටීම් වශයෙන් නැවත නැවත ආවර්ජනා කර කර අරමුණ තුලටම සිත් පරම්පරාව යොමු කරවමින් කර්මස්ථානය වඩනවන එයාගේ සතිය දිනු වෙනවා. උදාහරණයක් වශයෙන් අපි මම හැමෝටම තේරෙන නිසා මේ ආනාපාන සතිය කියනවා. එතකොට ආනාපාන සතිය කියන මේ සිහිය අරමුණු තුනක් තුල පවතින. මොකද ආස්වාසේ ප්‍රාස්වාසේ සතිනේ. එතකොට මේ තුන් අරමුණක් තුල සතිය නැති කෙනාගේ ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට එයාගේ සතිය දියුණු වෙන්න නම් මේ තුන් අරමුණ තුල හිත පවත්තන්න. එතකොට ඒ වගේ එතකොට මේ කෙනෙක් ආනාපාන සතිය වඩනකොට හෝ එහෙම නැත්නම් අපි මෛත්‍රිය වෙන්න පුළුවන්, බුදුගුණ භාවනාව වෙන්න පුළුවන්. ඒ බුදුගුණ භාවනාව එහෙම නැත්නම් මෛත්‍රියට ආනාපාන සතියටම හිත යොමු කර කර සතියෙන් සිහියෙන් ඒ හිත අරමුණ තුලම පවත්වමින් යොමු කරවමින් කෙනෙක් ඒ විදිහට හිත පවත්වමින් ආනාපාන සතිය වඩනකොට අර නූපන් සතිය උපදිනවා. ඒක සතිය දියුණු වෙන්න ආහාරයක් වෙනවලු. උපට්ඨානත්තාය ආවජ්ජන සමුදියු සති ඉන්ද්‍රියස්ස සමුදියු. ඒ කියන්නේ අරමුණට එළඹ සිටීම් වශයෙන් අරමුණ තුලම යොමු කිරීම වශයෙන් ආවර්ජනා කර කර කර්මස්ථානයේ වඩන. මම ඔකට කියනවා අපි මම නිරන්තරයෙන් කියලා තියෙනවා ආනාපාන සති හෝ මොන භාවනාවක් කරත් නිතර නිතර තමන් සතියෙන් ඉන්නවද සිහියෙන්ද ඉන්නේ කිය කිය විමස විමසා තමන්ගේ කර්මස්ථානයේ කරන්න. එහෙම නැත්නම් අර අපිට නිකන් මෙනෙහි කරගෙන ගියාට හරියන්නේ නැහැ. අපි දන්නේ නැහැ එන්න එන්න සමහර විට අපේ සිහිය දුර්වල වෙනවා. එතකොට අපි හිත දන්නේම නැතුව පිටපයින්. අන්න ඒ නිසා තමන් හැම වෙලාවෙම සිහිය අලුත් කර කර තමන් සිහියෙන්ද ඉන්නේ කියලා තමන් හැම වෙලාවෙම හිතගෙන ආවර්ජනය කර කර බල බල කරන්න කියලා කියන්නේ මෙන්න මේ අර්ථය සඳහා. ඊට පස්සේ කියනවා උපට්ඨාන වශයෙන් ඡන්දස්ස සමුදියෝ සති ඉන්ද්‍රියස්ස සමුදියෝ. සිහියෙන් ඉන්න ඕනේ කියන දැඩි කැමැත්ත ඡන්දය ඇත්තට මෙන්න මේකත් සතිය වැඩෙන්න හේතු වෙනවා. දැන් ඡන්දය කියන කාරණාව අපිට විවිධ කාරණාවලට යොදා ගන්න පුළුවන්. ඒ කුසල ඡන්දය කියලා කියන්නේ කෙනෙක් සිල් ගන්න පුදුමාකාර ආසාවක්. කෙනෙක් භාවනා කරන්න කැමති. ඒ භාවනා කරන්න කැමැත්ත නිසා ඌ අඛණ්ඩව ඒ භාවනාව කරගෙන යනවා. ඉතින් ඒ වගේ මේ ඡන්දය කියන එක ඒ වගේම සමහර අය අකුසල් කරන්නත් කැමති. මොකද මේ ඡන්දය කියන ධර්මයේ කැමැත්ත කියන එක කුසලයේත් තියෙනවා අකුසලයේත් තියෙනවා. එතකොට කෙනෙක් කැමැත්ත තියෙන්නේ ඔහි හිස් වචන කතා කර කර කයිවාරු ගහ ඉන්න සමහරු හරි කැමති. පිරිසත් එක්ක එකතු වෙලා එහෙම නැත්නම් අද අපිට හොඳට මේ රටේ දකින්න ලැබෙන බොහෝ අය ඒ රැකී ආරක්ෂා කරලා එහෙම නැත්නම් හවස් කාලයේ කඩපිල් ගානට හෝටල් ගානෙ ගිහිල්ලා කෑකෝග කහ සම්පල්පාප කිය කිය මේ කකා බිබී ඉන්න හරි කැමති. මේ අකුසලයට ඡන්දය උදව් කරලා තියෙනවා. ඒ වගේ මේ අපි හොඳට විමසලා බැලුවොත් මේ ඡන්දය කියන එක සමහර අයගේ මේ අකුසලයන්ට බොහෝ සෙයින් වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා මෙයාට කවදාවත් ඒ අකුසලෙන් මිදෙන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. මොකක් නිසාද? ඒකට තියෙන අධ්‍යාලි කැමැත්ත, ඡන්දය. ඉතින් ඒ වගේ සමහර අය එක එක දේවල් සමහර අය එක එක සින්දු හඬ ටෙලිනාට්‍ය බලන්න එහෙම නැත්නම් මේ වගේ දේවල් වලට බැඳිලා ඉන්නවා. සමහර අය කෑම බීම වලට බැඳිලා ඉන්නවා. මේ වගේ අපිට තමන් තමන්ට හිතා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඡන්දය අපිට පුළුවන් මේ උතුම් ගුණයක් දිනු කරන්නත් යොදා ගන්න. තොරල් ඡන්දේ කියන එක අධිපති ධර්මයක් හැටියටත් පෙන්වන ඡන්දාධිපති කියලා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මේ ඡන්දේ හරියාකාරව යොදාගත්තොත් ඒක අධිපති හැටියට ක්‍රියා කරනවා. ඒ කියන්නේ කවදාවත් විරුද්ධ ධර්මයකට එන්න නොදී, යා අකුසලයකට එන්න නොදී මේ ඡන්දේ විසින් ඒ සියලු ධර්මයෝ තමන්ගේ වසඟේ පවත්තන. අපි කියමුකෝ තමන් හොඳට සිහියෙන් ඉන්නවා, මම සිහියෙන්ම කටයුතු කරනවා, මේ සිහිය පුදුමාකාර වැදගත්කමක් තියෙන, මේ බුද්ධ ශාසනය ලැබුණු වෙලාවේ මං කොහොම හරි මේ සිහිය දිනු කරගන්නවා කියලා කෙනෙක් අන්න ඒ විදිහට ඒ පිළිබඳ ලොකු කැමැත්තක් ඇති කරගනිමු. අන්න ඒ කැමැත්ත නිසාම ඔහු සිහියෙන් නිතර ඉන්නවා. කැමැත්ත ආසාව, අන්න ඒ ආසාව අපි ඇති කරගන්න ඕනේ. බොහෝ අය මේ සිහියෙන් ඉන්න එකට කම්මැලි, ආසාව නැහැ. ආසාව නැති නිසා මෙයාට ඒ සිහිය දියුණු කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා හරිම වටිනවා. ඔබ දන්නවා මේ සතිය කියන එක කොයිතරම් වැදගත්ද කියන එක, කොයිතරම් වටිනවද, කොයිතරම් ප්‍රයෝජනවත්ද කියලා ඔබ දැක්කා. එහෙනම් මේ තරම් වටිනා වූ දියුණු, මේ උතුම් ගුණය තමන් තුළ තියනවද නැද්ද? තමන් තුළ මේක නැත්තම්, උදාහරණයක් වශයෙන් ඔබට විනාඩි 5ක් ඔබට මෛත්‍රී භාවනාවක් තුළ රඳවා ගන්න බැරි නම් ඔබේ සතියක් නෑ, ඔබට සතිය දියුණු නෑ. ඉතින් එහෙනම් ඒ බඳු ජීවිතයක් මොකටද මං ලබලා? කොයි තරම් අපි සැප සම්පත් වින්දත් භෞතික වශයෙන් මොන තරම් තනතුරු තාන්න දරා හිටි, මොන තරම් මිලමුදල් තිබ්බත් ඒ වගේ කවදාවත් ඔහුගේ දුක වළක්වන්න බෑ. ඒ වගේ කවදාවත් ඔහු දුගතිය යන එක වළක්වන්න බෑ. ඒ ධර්මයන්ගේ කවදාවත් ඔහුට රැස් වෙන කර්ම වලින් අත් මිදෙන්න පුළුවන් කමක් නෑ. නමුත් මේ සතිය නැමැති ධර්මයට පුළුවන් ඔහුගේ කර්ම වළක්වන්න. විපාක දෙන්න තියෙන කර්ම යටපත් කරලා තමන්ට සුගතිය උපද්දවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම මරණාසන්න මොහොතේ තමන්ට අකුසලයක් ඉදිරිපත් වෙලා සතර අපායට වැටෙන්න තියෙන හේතුව වළක්වන්න සතියට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ අහලා ඇති අතීතයේ සමහර අය මේ මරණාසන්න මොහොතේ හොඳටම අසරණ වෙලා පසුතැවෙමින් අපායට නියම වෙච්ච අය අතීතේ හිටපු ඒ සත්පුරුෂයෝ ඇවිල්ලා ඉදිරිපත් වෙලා එයාගේ හිතේ එයාල් තුළ සිහිය පිහිටවලා ඔහු දුගතියෙන් වළක්වලා දිව්‍ය ලෝකවල උපද්දවලා, එහෙම නැත්නම් සුගතිය උපද්දවලා මේ සංසාරින් මිදෙන මග ඔහුට විවර කරලා දුන්න අවස්ථා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා එබඳු වූ වටිනා සතිය මං කොහොමරි දිනු කරගන්න ඕනේ කියලා ඡන්දය කැමැත්ත ඇති කරගත්තොත් අන්න ඒක සතිය දිනු කරගන්න ආහාරයක් වෙනවලු. අන්න ඒ නිසා තමයි කිව්වේ උපဋාන වශයෙන් ඡන්දස්ස සමුදියෝ සති ඉන්ද්‍රියස්ස සමුදියෝ හෝති කියලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපဋාන වශයෙන් මානසිකාර සමුදියෝ සති ඉන්ද්‍රියස්ස සමුදියෝ හෝති. ඒ කියන්නේ උපဋාන වශයෙන්, ඒ කියන්නේ සිහියෙන් ඉන්න ඕනේ, සිහියෙන් කටයුතු කරන්න ඕනේ කියලා නිතර නිතර මෙනෙහි කරන මනසිකාරය කරනවා. ඒක වටිනවා. හැම වෙලාවෙම තමන් අපි කියමුකෝ තමන් අම්මා කෙනෙක් නම් උයන්න යනකොට තමන් සතියෙන් මේක කරන්න ඕනේ කියලා හිතට දෙනවා. නානකොට, වැඩපොළ කරනකොට, ගමනක් යනකොට, වාහනයක් එලවනකොට මේක සතියෙන් කරන්න ඕනේ. තමන් මේ රස්සාව කරන වෙලාවේ මම මේක සිහියෙන් කරන්න පිරිසක් එක කටයුතු කරනකොට මම සිහියෙන් ඉන්න ඕනේ කියලා මෙන්න මේ විදිහට නිතර නිතර සතිය ගැන ආවර්ජනය කර කර උපဋාන වශයෙන් මානසිකාර සමුදෙ. ඉතින් ඊටමත් වටෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමය. එතකොට මේ විදිහට අපි සිහියෙන් ඉන්න ඕනේ කියලා, සිහියෙන් කටයුතු කරන්න ඕනේ කියලා අපි අන්න ඒ විදිහට මානසිකාරය කර කර ඒක තමයි අපි පුහුණු වෙන්නේ. දැන් අපි සක්මන් කරනකොට, ඒ වගේම අපි කර්මස්ථානයක් වඩනකොටත් ඒක තමයි පුරුදු. හැබැයි ඒක ප්‍රමාණවත් මදි. අපි හැම වෙලාවෙම අපි හිතන්න ඕනේ, කල්පනා කරන්නේ නෑ මගේ හිත කෙලෙසෙන්නේ භාවනා කරන වෙලාවේ නෙවෙයි, එදිනෙදා කටයුතු කරන වෙලාවක. කෑම කන වෙලාවට වෙන්න පුළුවන්, රස්සාවට යන වෙලාවට වෙන්න පුළුවන්, වාහනේ ඩ්‍රයිවිං කරන වෙලාවට වෙන්න පුළුවන්, මේ වගේ ගෙදර ඉන්න කටයුතු කරන වෙලාවට වෙන තමන් ජීවිතය ගැන බලන්න. කොයි වෙලාවල් තුළද මගේ හිත නිතර මුලාවට යන්නේ? ආන් එහෙනම් ඒ බඳු තැන්වල මං සිහියෙන් කටයුතු කරන්න ඕනේ. වැඩට යනකොට හිතින් යන්න ඕනේ. අඩුම ගානේ තමන් පැයක් වාහනේ ඩ්‍රයිව් කරන එළවනවා නම් අඩුම ගානේ මං විනාඩි 10ක්වත් ඒක සිහියෙන් කරන්න ඕනේ කියලා ඒ ගැන නිතර හිත හිතා සැලසුම් කර කර ඒවගෙන ක්‍රමෝපායන් යොදව යොදව සැලසුම් කර කල්තියයි සඳහා සූදානම් වෙමි. මෙන්න මේ විදිහට අපි සතිය පිළිබඳව මානසිකාරයේ පවත්තමි. මේක කොහොමරි දියුණු කරගන්න ඕනි කියලා මේකේ වටිනාකම ගැන හිත හිත ආනිසංස ගැන හිතනවා. ඒ වගේම සතිය නැතිකම නිසා ඔහුට වෙන හානිය අකුසලයේ මේ සතිය නැතිකම නිසා තමයි පින්වතුනි මව මරන්නේ පියා මරන්නේ ආනන්තරිය පාප කර්ම කරන්නේ කෙනෙක් මේ සතිය නැතිකම නිසා. ඒ නිසා ඒ වගේම සමහර විට අද සිහිය නැතිකම නිසා තමන් තුළ තරහ ආවා කියලා හඳුනා ගන්න බැරිකම නිසා බොහෝ අය ඒක ක්‍රියාත්මක වෙලා උඩු දුවලා සමහර විට ජීවිතෙන් පවා වන්දික වෙනවා. සමහර විට තමන්ගේ ඉන්න බිරිඳ වෙන්න පුළුවන් දරුවෝ වෙන්න පුළුවන් ඝාතනය කරලා සමහර අය ජීවිතාන්තය දක්වා හිරේ බැඳුමට ලක් වෙනවා. කුමක් නිසාද මේ? සතිය නැති නිසා. එයාට සිහි කරගන්න පුළුවන් වුණා නම් තමන් තුළ තරහක් ආවා මේක තමන්ටද අනුන්ටද විනාශයේ පිණිස පවතිනවා කියලා තමන්ට සිහි කරගන්න පුළුවන්කම තිබුණා නම් අන්න එයාට මේකින් වැළකෙන්න තිබුණා. අන්න ඒ විදිහට අපි සතිය පිළිබඳව ආවර්ජනය කර කර මෙනෙහි කර කර ආදීනව ඒක නැතිකමේ ඇති ආදීනව ඒක ලබාගත්තොත් ඇති ආනිසංස මේ වගේ ඔබ මෙන්න මේ මානසිකාරයන් කරන්න මෙනෙහි කරනකොට එයාගේ සතියට ඒක ආහාරයක් වෙනවා. ඒ නිසා කිව්වා උපဋාන වශයෙන් මානසිකාර සමුදයෝ සතීන්ද්‍රියස්ස සමුදයෝ තාමතු වටිනා දහම් කාරණා ටික. ඇත්තට මේ සිහියේ වැදගත්කම සතිය දියුණු කරගන්න දඟලන කෙනාට තවත් වටිනා මෙබඳු දහම් කාරණාවක් නැහැ. ඉතින් මම මේ කාරණා බලනකොට ඉතින් මට තේරුණා මොන තරම් මේක වටිනවද කියලා. ඉතින් අන්න ඒ නිසා තමයි මට මේක අද කියන්න හිතුනේ මේ ගෝ අයට ප්‍රයෝජනවත්. මොකද අපි හැමෝම මේ සතිය දියුණු කරගත යුතුයි. බොහෝ අය ඒක දියුණු කරගන්න උත්සාහවත් වුණත් ඒක දියුණු වෙන්නේ නැහැ. එක තැන පල් වෙනවා. අන්න ඒකට හේතුව මෙන්න මේකයි. ඉතින් ආන් ඒ නිසා ඊළඟට තමයි ඊළඟට කියනවා ඒකත්තු සති ඉන්ද්‍රියස්ස වශයෙන් ඒකත්තු පဋාණං සති ඉන්ද්‍රියස්ස සමුදය හෝති. සති ඉන්ද්‍රියස්ස වශයෙන් එකන සිහිය තුලම ඒකත්තු සිහියම දියුණු කරන ආකාරයට අරමුණක් තුල ඉන්නවා. සති ඉන්ද්‍රියස්ස වශයෙන් ඒකත්තු පဋාණං එකල කිය අපි කියමුකෝ සතිය දියුණු වෙන ආකාරයම ආනාපාන සතිය වඩනවා. ඒ වගේම මෛත්‍රිය සතිය දියුණු වෙන විදිහටම වඩනවා. ඒ වගේම තමන් එදිනෙදා කටයුතු කරනකොට සිහිය දියුණු වෙන විදිහටමයි කටයුතු කරන්නේ. දැන් අපි කියමුකෝ තමන් ගමනක් යනවා, ඇවිදිනවා. එහෙම නැත්නම් තමන් නාන වෙලාවට, ආහාර ගන්න වෙලාවට මේ සතිය ගැනම අවධානය කරමු. එයා සතියෙන්මයි මේ දේවල් කරන්නේ. අපි උපමාවක් වශයෙන් ඔබ සක්මන් භාවනාව කරනවා. සක්මන් භාවනාව කරනකොට ඔබ මේ ඇවිදින පියවරට ඒ පියවරක් පියවරක් ගානේ සතියම පවත්තන. කියන්නේ සිහියෙන් මර පාදේ ඔසවනවා, සිහියෙන්ම ඉදිරියට යවනවා, සිහියෙන්ම බිම තියනවා. නැවත සිහියෙන් අනිත් කකුල ඔසවනවා, සිහියෙන්ම ඉදිරියට යවනවා, සිහියෙන්ම තියනවා. මේ විදිහට සක්මනේ මෙහා කෙළවරේ ඉඳන් එහා කෙළවරට යනකම් හැම පියවරක් තුළම සතියෙන්ම එකදු පියවරක් අතහැරෙන්න නොදී සිහිය තුළම මේ පියවර ටික පවත්නකොට අන්න අර සති ඉන්ද්‍රිය වශයෙන් ඒ අරමුණ තුළමයි සිහිය පැවැත්වේ. ඒ විදිහට තමන් ආවර්ජනය කරමින් අදිෂ්ඨාන කරමින් සිහියම පවත්වමින් එයා කරනකොට අර ඒ සක්මන් භාවනාව තුළ ඒ ඉරියව්ව තුළ එහෙම නැත්නම් මේ අපි ඇවිදීම කියන ක්‍රියාව තුළ එයාට උතුම් ගුණයක් වර්ධනය වෙනවා. මේ දක්වා අපි මේ පියවර තැබුවා නම් අපි පියවර තැබුවේ සිහියෙන් නෙවෙයි. නමුත් බුදුහාමුදුරුව වටිනා නිධානයක් මාර්ගයක් පෙන්වනවා. ඇත්තටම බුද්ධ ශාසනයේ විතරයි මේ බඳු දේවල් පෙන්වන්නේ. කවදාවත් බුද්ධ ශාසනයක් නොතිබුණා නම් අපේ මේ ගමන නැමැති ක්‍රියාව තුළින් නිවන් දකින්න පුළුවන් කියලා අපි කවදාවත් දන්නේ නැහැ. දකින්නේ නැහැ ඒක අපිට හිතා ගන්නවත් බැහැ. නමුත් අද අපි මේ ඇවිදින ක්‍රියාව අපි හැමෝම කරනවා. හැබැයි කෙනෙක් ඇවිදීම මුලාවෙන් කරනවා, කෙනෙක් සිහියෙන් කරනවා. එහෙමනම් ඒ කියන්නේ මේ කකුල එසවීම කියන එක කරන්න පුළුවන් පුතග්ජනයන්ට ක්‍රම දෙකයි. එකක් තමයි අකුසල් සිතෙන් අනිත් එක කුසල් සිතෙන්. ඒතර අකුසල් සිතෙන් කියවම අපි මේ ද්වේෂ සිතින් කකුල ඔසවනවා, රාගයෙන් ඔසවනවා කියන එකම නෙවෙයි. එහෙමත් වෙනවා අපි තුල. කෙනෙකුට ගහන්න යන්න අපි දුවගෙන යන. එහෙම නැත්නම් රාගයෙන්, ලෝභයෙන් මත් වෙලා කෙනෙක් ගමන් කරනවා. ඒවා කොච්චරවත් අනන්ත වෙනවා අපි තුලේ. ඒ සමහර විට යා ගමන ක්‍රියාවම තුල යා මානසිකාරයේ තියෙන යාගේ හිතේ ඇතිවිච ආසාව. එතකොට ඒ ඇවිදීම යා කරලා තියෙන්නෙම රාගයේ වැඩෙන විදිහට, ලෝභයේ ආසාව වැඩෙන. සමහර විට කෙනෙක් ද්වේෂය. ද්වේෂය බලවත් ද්වේෂයක් ඇවිල්ලා ඒ ද්වේෂය නිසා ඌ ඒ අරමුණ ඔස්සේ හබාගෙන යනවා. ඒ ඇවිදීම ක්‍රියාවම කරලා තියෙන්නේ ඔහු ද්වේෂයේ සිටින. ඒ දෙක නැතත් ඔහු තුල මෝහය හෝ තියෙනවා. මෝහය හෝ තියෙනවා. ඉතින් ආන් ඒ නිසා කෙනෙක් ඔය ඇවිදීම අකුසල් සිතින් කරනවා. තව කෙනෙකුට පුළුවන් ඒ ක්‍රියාවම කුසල් සිතින් කරන්න. ඔය දෙකෙන් තමයි කරන්නේ. කවදාවත් විපාක හිතකින් මේ කකුල එසවීම කියන එක කරන්න බෑ. ඒ වගේ මේ පංච විඥානයන්, ඒ කියන්නේ කාය විඥානය වේවා, චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මේ එකකටවත් මේ අතක් පයක් එසවීම තිය ඇඟිල්ලක්වත් එලවීමක් කරන්න ඒ හිතවලට බෑ. ඒතරයි කාය විඤ්ඤාණයට පුළුවන් කමක් නැහැ කාය විඤ්ඤාප්ති කරන්න. ඒක කරන්නේ මනෝ විඤ්ඤාණය. එතකොට මේ මනෝ විඤ්ඤාණය එක්ක කුසල් එක්ක අකුසල්. අන්න එතකොට කෙනෙකුගේ සතිය තියනවා නම් ඒ පියවර කුසල් සිතින් කරා. එතකොට ඒ අපි සක්මන් කරනකොට මේ සතිය දිනු කරගත්තොත් ඔබ වැඩට යනකොට, එදිනෙදා කටයුතු කරනකොට ඕනෙම වෙලාවක ඒ පියවරට හිත තියාගෙන සතියෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට යාගේ හිත හැම මොහොතෙම රැකෙනවා. ඇයි? ඒ කියන්නේ ඔහු ඒ සතියෙන් තමයි කොයි දේ කරත් ඔහු සතියෙන් කරනවා. කියන්නේ හැම මොහොතෙම ඔහුගේ හිත කුසලයේ තුල පවතිනවා. ඒ කියන්නේ ඔහුගේ පිරිසුදුභාවයේ අකන්නව පවතිය. එහෙම කෙනාට කොයි වෙලාවක හරි තරහක් කමනාපයක් එන්න පුළුවන්. තමන්ට අප්‍රියමනාප අරමුණක් ඇහැට ගැටිලා, එහෙම නැත්නම් සද්දයක් ඇහිලා මොනවා හරි දෙයක් ඔහු තුළ ඇති වෙන්න පුළුවන්. ඉතින් ආන් ඒ වෙලාවට සතිය තියෙන කෙනා මන් තුළ අමනාප වූ සෝත විඥානයක් හටගත්තා, අමනාප වූ සබ්දයක් ගැටිලා මන් තුල මේ ද්වේෂයක් හටගත්තා කියලා හටගත්ත ගමන් ඔහු දකිනවා. අන්න ඒක තමයි සතිය පුරුදු කරපු වෙනාගේ ආරක්ෂාව. ඒ නිසා පින්වත්නි, මේ සතිය දියුණු කරගත්තු වෙනා මරණාසන්න මොහොතේ අවසාන සිත පවා ඔහු දකිනවා. ඔහුට ඒ අවසාන සිත සිහියෙන් යුක්තව අතහරින්න පුළුවන්කම තියෙනවා. ඒ වෙලාවට ඔහුට ඒ වෙලාවේ බාහිර අයගේ ක්‍රියාකාරකම් නිසා ඒ මොහොතේ තමන්ට තරහව, තමන් තුල තරහක් හටගත්තා කියලා දකින. ඒ දේවල් අපිට එන්න පුළුවන්, ස්පර්ශ වෙන්න පුළුවන්. කොහොමද අපි සමහර විට අපි වයසට ගිහිල්ලා රෝගාතුර වෙලා සමහරට කතා කරන්න බැරුව, වචන පිට කරන්න බැරුව, අතපය හොලවන්න බැරුව සමහර විට ඉන්නවා. මොනවා හරි ප්‍රෙෂර් එක නිසා හෝ මොනවා හරි දෙයක් වෙලා මේ වගේ දේවල් අපිට අනන්ත අපි දැකලා තියෙනවා. ඉතින් එතකොට ඒ වෙලාවට Tamanට කියාගන්න බෑ. අත දික් කරලා කියන්න, අත හොලව ගන්න බෑ. නමුත් හිත ක්‍රියාත්මක වෙනවා. එතකොට ආන් ඒ වෙලාවට Tamanගේ අදහස කෙනෙක් ක්‍රියාත්මක කරන්නේ නැත්තම් Taman තුල දුක එනවා. අනිත් අය ඒක කරගන්න බැරි වෙනකොට Taman තුල තරහ එනවා. සමහර අය කොච්චර කුසල් කරලා හිටියත් අන්නේ අවස්ථාවේදී ඔහුගේ හිත දුර්වල වෙන්න පුළුවන්. හිත හදාගෙන හිටියේ නැත්තම්, සතිය දිනු කරගෙන හිටියේ නැත්තම්. ඉතින් අන්න ඒ නිසා ඔහු විසින් ඒ වෙලාවේදී සතිය දිනු කරපු කෙනා අන්න අර වගේ මරණාසන්න මොහොතේ පවා තමන් තුල තරහක් ආවොත් ඒක දකිනවා. තමන් තුල ඇලීමක් බැඳීමක් ආවොත් මං මේ තුල මේ දැන් මරණයට බය, තමන් මැරෙන්න බයයි, මැරෙන්න කැමති නැහැ. හැබැයි ඒත් මේ කය තව පවත්වන්න බෑ. අන්න ඒ බඳු කෙනා සතිය දිනු කරපු කෙනා දන්නවා ඒ කය ඔහු අතාරිනවා. ඇයි? ඔහු දන්නවා තමන් තුළ බැඳීමක්, ආසාවක් ආවේ. ආසාව බැඳීම තියාගත්තට, මේ කය අල්ලගත්තට මම මේ කය එහෙම රකින්න පුළුවන් කමක් නෑ මේ කය අතහැරලා යනවා. නමුත් ඔහු මේ දිරලා යන වෙනසිලා යන කය උපාදාන කරගෙන සමහරට මරින් මත්තේ තිරිසන් අපාය ප්‍රේත ලෝකේ යනවා. ඒ නිසා පින්වත්නි මෙන්න මේ මුලාව නිසා වරක් තිරිසන් අපායට වැටුනොත් ඔහුට අය කවදාවත්ම ගොඩ එන්න පුළුවන් කමක් නෑ. මේ වගේ කියලා දීලා කෙනෙක්ව ගොඩ ගන්න සතර අපාය බෑ. අද මිනිස්සෙක් වෙලා ඉන්න නිසා අපේ අනුවණකම පෙන්නලා දීලා නුවණ උපත්ත කරන්න පුළුවන්. අකුසලයේ පෙන්නලා දීලා ඒකෙන් වළක්වන්න පුළුවන්. නොදියුණු සතිය අපිට දියුණු කරන්න පුළුවන්. ඒ නිසායි බුදුහාමුදුරුවෝ මනුස්ස ලෝකේ උපදින්නේ. ඒ නිසා මේ මනුස්ස ලෝකේ ඉපදීම කියන්නේ මොනතරම් වටිනවද? දිව්‍ය ලෝකේ උපදිනවටත් වැඩිය බුද්ධෝත්පාද කාලික මිනිසෙක් වෙන එක වටිනවා. ඒ නිසානි අදත් අපි මේ බුද්ධ ශාසනයෙන් මිනිස්යෝ තරම් ප්‍රයෝජන දෙවියෝ ගන්නෙ නැහැ. අද දෙවියන්ට පුළුවන් හාමුදුරු නමකට උපස්ථාන කරන්න, දන් දෙන්න, ස්වාමීන් වහන්සේ නමක් එක ධර්ම සාකච්ඡා කරන්න. අද දෙවියන්ට හැකියාවක් නැති වෙලා. නමුත් ඒ කාලේ කරා. නමුත් අද දාන ආදී කුසලයක්වත් කරන්න පුළුවන්කමක් නැහැ. මිනිස්යා ඒවා සුවසේ පහසුවෙන් කරගන්න. බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. ඉතින් එබඳු ක්ෂණ සම්පත්තියක් ලාභයක් ලැබිච්ච වෙලාවේ අපි අන්න ඒ සතිය දිනු කරගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා 20 අසංකේයක් පාරමී පුරලා ඒ මතු කරගත්ත ඒ දිනු කරගත්ත ඒ උතුම් නිධානේ ඒ සතිය අපි ඒ දිනු කරගත්තේ නැත්නම් අපරාධේ අපේ ජීවිතයට කරගන්න එබඳු අනර්ථයක් නැහැ. ඉතින් පින්වතුනි මෙන්න මේ කාරණා අපි හිතන්නේ නැතුව බොහෝ අය ජීවත් වෙනවා. ඒකටයි මං කිව්වේ ප්‍රමාදව ගත කරනවා කියලා. වටිනා මනුස්ස ජීවිතේ පිරිහිලා යන උතුම් බුද්ධ ශාසනය අහිමි කරගන්නවා. එබඳු අය බොහෝ කාලයක් ශෝක කරනවා. බුද්ධාන්තර ගණන් වැළපෙනව හඬා වැළපෙනව ශෝක කරන ඇයි ලැබුණු අවස්ථාවේ මේ උතුම් ගුණය දිනු කරේ නැත්. ඒ නිසා යම් කෙනෙක් ඒක දිනු කරා නම් ඔහුට පුළුවන්කම තියෙනවා අබුද්ධෝත්පාද කාලයක වුණත් එයාගේ ජීවිතේ රැකගන්න ඇයි ඒක ඔහුට පාරමිතාවක් වශයෙන් ඔහු භවයෙන් භවයට නිවන් දකින්නකම් පැමිණෙනවා. ඉතින් ආන් ඒ නිසා මේ උතුම් සතිය පිළිබඳ තව කොච්චරවත් කතා කරන්න පුළුවන්. තව මේ වගේ සතිපට්ඨාන සංයුතයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඉතින් මං අද ඒ වගේ අපි නිතර අහරලා තියෙන පැත්තකට වඩා එහා ගියපු පැත්තකින් අද මේ ඉන්න භාවනා කරන අයට නිවන් දකින කෙනෙකුට විතරක් නෙවෙයි ලෝකේ ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් මේ සතිය අනිවාර්යෙන් දිනු කළ යුතුමයි. බොහෝ අය හිතනවා භාවනා කරන කෙනා තමයි මේක කරන්න ඕනේ. නෑ, භාවනා කරන කෙනාට වැඩිය භාවනා නොකරන කෙනායි මේ ගැන සංවේගය ඇති කරගන්න ඕනේ. ආරණ්‍ය පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේට වැඩිය ගිහිගේ ඉන්න කෙනායි මේ ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්න. මොකද එයාට හිත විනාශ වෙන අවස්ථා වැඩි. එයායි සිහියෙන් ඉන්න ඕනේ. දිනක් සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන මහණෙනි අරණ්‍යක මහණ විසින් අරණ්‍ය මහණ විසින් සිහියෙන් ඉන්න ඕනේ. අරණ්‍ය මහණ කැලේ ඉන්න මහණ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න ඕනේ. අරණ්‍ය මහණ ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕනේ කියලා මේ විදිහට ලස්සනට දේශනාවක් කරගෙන යනකොට එක ස්වාමීන් වහන්සේ නමක් අහනවා, ස්වාමීනි ආරණ්‍යයේ ඉන්න මහා ස්වාමීන් වහන්සේ විතරද? ඇයි ගමේ ඉන්න ස්වාමීන් වහන්සේ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේ ගැන කියන්නේ නැත්තේ? ඇවැත්නි, කැලේ ඉන්න භික්ෂුන් වහන්සේත් සිහියෙන් හිටිය යුතුනම් ග්‍රාමවාසියෝ හෝ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේ ගැන කවර කතාද කියලා කියනවා. ඉතින් ආන් ඒකෙන් මම කියන්න ගියේ එහිටත් වඩා මේ ගිහි ජීවිතය තුළ ඉන්න කෙනා. අපි මේ ගිහි ජීවිතය ගත කරන ඊට වඩා 10000 ගුණයකින් සිහියෙන් හිටිය යුතුයි. මොකද යා මේ කෙලෙස් ගොඩේ ඉන්න කෙනෙක්. මේ ආයතන හැට හැම වෙලේම කෙලෙස් වැගිරෙනවා. ඒ වැගිරෙන පරිසරයක ඉන්න නිසා අනිවාර්යෙන් තමන්ගේ අභිමර්ථාර්ථය, තමන්ගේ අභිවෘතිය, මේ බුද්ධ ශාසනයේ වටිනාකම තේරුම් ගත්තු කෙනා අනිවාර්යෙන් සිහියෙන් කටයුතු කරන්න කියලා මම මේ ආරාධනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ උතුම් සිහිය පිළිබඳව ඔබ මේකේ වටිනාකම වැදගත්කම ඔබ අහගත්තා. ඒක හොඳින් මෙනෙහි කරන්න. ඒ වගේම මේකේ තියෙන ආදීනව ප්‍රමාදයේ තියෙන බය සියලු අකුසලයේ වර්ධනය කරලා කුසලයේ සම්පූර්ණයෙන් විනාශ කරලා දානවා. අපිව දුගතියට ඇසරලා දානවා මේක නැති වුණොත්. අපිව මරණාසන්න මොහොතේ සිහි මුලා කරනවා, සිහි කල්පනාව නැති කරලා දානවා මේක නැති වුණොත්. අන්නේ අනුතර ගැන හිතලා ඔබට මේ ධර්මානුශාසනාව උතුම් ඒ ගුණයවර සිහිය දියුණු කරගන්න උතුම් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. මගේ ධර්මානුශාසන අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
අවසරයි අපි හාමුදුරනේ පුණ්‍ය අනුමෝදනාව සිත කරමු. වචනීය කැම්බරා ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධීශවර පූජනීය අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ධර්මානුශාසනාව පවත්වා වදාළ අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි උතුම් මුදුවප්පුර පසළොස්වක පොහෝ දිනේ පින්වත් හැම දිනාටම ඉතාමත් අරවත් ධර්මානුශාසනාවක් පවත්වා වදාළ ඉලුකේක මාත්‍රදාසී ස්වාමීන්ද්‍ර පාදයන්න් වහන්සේට පූජනීය විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේත් ඒ වගේම දායක පින්වත් හැම දෙනා වෙනුවෙන් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍ය ආනමෝදනාව සිත කරමු. සෑම දිනම සාදුකාර පවත්වන්න. අද මේ උතුම් මුදවප්පුර පසළොස්වක පොහෝ දිනේ මේ උතුම් පින්කම සඳහා කාරුණික දායකත්වය අරන් කටයුතු කරනු ලැබුවේ රංජිත් ගජනායක මහත්මා සහ ඉන්ද්‍රා ගජනායක මහත්මිය විසින්. ඉතාම ශ්‍රද්ධාවෙන් පින්කම සඳහා දායකත්වය අරන් කටයුතු කරනු ලැබුවා. පින්වත් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ උතුම් පින්කමට සම්බන්ධ වුණු හැම දිනාටම නිරොග් නිරෝගී සුවය චිරජීවනයේ සියලු යහපත සැලසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ධර්මානුශාසනාව පවත්වා වදාළ අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට නිරොග් නිරෝගී සුවය චිරජීවනයේම සැලසෙත්වා උන්වහන්සේ අපේක්ෂා කරන ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරගන්නට මේ උතුම් කුසල දහම් හේතු වාසනාම වේවා කියා ප්‍රාර්ථනා කරන්නේ.
සාදු සාදු සාදු. හොඳයි, එහෙමනම් අපි අවසන් කරනවා. එහෙමනම් අපි මේ වෙලාවේදී උතුම් වටිනා ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගත්තා. ඉතින් ඒ සියලු කුසල් අපි දෙවියන් මේ හැමදෙනා ආරක්ෂා කරන සම්බුද්ධ ශාසනයේ සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දිව්‍ය රාජ මණ්ඩලයට අනුමෝදන් කරනවා. ඒ වගේම මේ හැම දිනා නමින් කාලය ආත්‍රා කළා වූ පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. මේ සියලු ඥාතීන් දෙවියන් මේ පින් අනුමෝදන් වෙලා ඒ උතුම් ඥාතීන් දෙවියන්ද අමාමානිවලින් සැනසෙත්වා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය සෝරත ස්වාමීන් වහන්සේටත් ඒ වගේම සාසම්බන්ධ වෙච්චි මේ විහාරස්ථානයේ ඉන්න ඒ වගේම මේ පිළිබඳව සංවිධානය කරමින් මේ ධර්ම දානමේ කුසලයේ සඳහා අතහිත දීලා කටයුතු කරපු යෝජනා ඉදිරිපත් කරපු ඒ හැම දෙනා වෙනුවෙනුත් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ හැම රටකින්ම සාසම්බන්ධ වෙලා මේ ධර්මානුශාසනාවට සාසම්බන්ධ වෙන සියලු දෙනාම අපි සිහිපත් කරලා හැම දිනාටම මේ උතුම් කුසල බලයෙන් තව තවත් සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙවා. උතුම් සී සද්ධර්මයේ ඇසුරින් මෙබඳු මේ දේශනා කරන්න ආකාරයට උතුම් සීය දිනු කරගන්න සත්‍ය ධෛර්ය තුරුණවන්ගේ ආශිර්වාදේ ආරක්ෂාව සැලසේවා. සියලු දෙනාට මේ බුද්ධ ශාසනයේ පාරමී පුරාගන්න නිදුක් නිරෝගී භාවයේ කායික මානසික සනසිල්ල උදා වේවා. ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මේ සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාට මේ උතුම් කුසල බලයෙන් උතුම් නිවනින් සැනසීමටම මේ කුසලයේ උතුම් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමි. අපි හැමදෙනාම ප්‍රාර්ථනා ගාථා කියලා අවසන් කරනවා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු සාදු සාදු. තෙරුවන් සරණයි හැමදෙනාට.